Welcome to Ask the Talks podcast.
අයිබෝවන් විද්‍යාඥයෙක් වෙන්නේ කොහොමද කියන ප්‍රෝග්‍රෑම් එකේ තවත් එපිසෝඩ් එකක් මේ විදිහට අපි පටන් ගන්නවා. අදත් ලංකාවේ විහුණ විද්වතෙක් එක්ක තමයි අපි කතා කරන්නේ. ඕගලන්ට පුළුවන් මේ ප්‍රෝග්‍රෑම් එකේ පොඩ්කාස්ට් වර්ෂන් එක Apple Podcast, Google Podcast සහ Spotify කියන ඇප්ස් වලින් අහන්න. අද බොහොම විශේෂ පුද්ගලෙක් තමයි අපිත් එක්ක එකතු වෙන්නේ. අපි දන්න විදිහට ලංකාවෙන් විහුණ වැඩිම පෝස්ට් ග්‍රැජුවේට් ඩිග්‍රීස් ගාණක් හිමි කරගෙන තියෙන පුද්ගලයා තමයි මොහු. ඒ තමයි ආචාර්ය සඳුන් පෙරේරා. ඔගොල්ලෝ සමහර විට දන්නව ඇති මේ ඇප්ලයිඩ් මැත්ස් වල ෆීල්ඩ් එකක් තියෙනවා ෆයිනෑන්ෂියල් මැත්ස් කියලා. ඉතින් මේ ෆයිනෑන්ෂියල් මැත්ස් ෆීල්ඩ් එකෙන් යන්න පුළුවන් උපරිම දුර ගිහිලා ඉන්න විද්වතෙක් තමයි ආචාර්ය සඳුන් පෙරේරා. PhD දෙකකුයි මාස්ටර්ස් ඩිග්‍රීස් හතරකුයි අරගෙන ඔහු දැනට ඇමරිකාවේ නෙවාඩා ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ ඇසිස්ටන්ට් ප්‍රොෆෙසර් කෙනෙක් විදිහට කටයුතු කරනවා. ඉතින් අයිබෝවන් කියලා පිළිගන්නවා අපි ප්‍රෝග්‍රෑම් එක සඳුනයි.
අයිබන් මල්ලි,
අපි මුලින්ම දැනගන්න කැමති අයගේ කරියර් පාත් එක ගැන. ඉතින් කෙටියෙන් කියන්න පුළුවන්ද ඒ ලෙවල් ඉඳලා මේ වෙනකන් ආපු ගමනේ විශේෂ මතක සටහන්?
මුලින්ම මම ස්තුතිවන්ත වෙනවා මල්ලි මේ වැඩසටහනට සම්බන්ධ කර ගැනීම සම්බන්ධව. මම හේතු දෙකක් නිසා සන්තෝෂ වෙනවා. එකක් මේ වැඩසටහනෙන් මේ අපේ යුනිවර්සිටිස් වල ඉන්න ළමයිටයි ඒලෙවල් කරන ළමයිටයි මේ සෑහෙන ඉන්ෆෝමේෂන් තෝගයක් ලබා දෙනවා. මේ හුඟක් කරුණු ලබා දෙනවා. මේ අනෙක් එක මේක මේ මම පස්සේ දැනගත්තේ නාලන්දි ඇස්ට්‍රෝ මේ එකත් සම්බන්ධ කරන නිසා මේ යුටියුබ් චැනල් එක. මම නාලන්දි කියලා කිව්වේ මම මුලින්ම මේ මම ඒලෙවල් කරේ නාලන්දි. ඊට පස්සේ මම කරේ මේ භෞතික විද්‍යාංශයෙන් ඒලෙවල් කළා. මම කොළඹ විශ්වවිද්‍යාලයේ මේ භෞතික විද්‍යා විෂය ධාරාව හදාරන්න ඇතුළු වුණා. එතනදී පළවෙනි අවුරුද්දකින් පස්සේ මම ගණිතය විශේෂ වේදී උපාධියක් හදාරලා තමයි ෆ්ලොරිඩා ඇට්ලාන්ටික් යුනිවර්සිටි එකට ගියේ මගේ ආචාර්ය උපාධිය හදාරන්න. එතනදී තමයි මම ස්ටැටිස්ටික්ස් ඇන් ඇප්ලයිඩ් මැතමැටික්ස් කියන ඒරියා කරේ. ඊට පස්සේ මම functional analysis, probability theory, mathematical probability theory තමයි හුඟක් දුරට කරේ. ඔය අතරදී මට පොඩි මේ ආශාවක් ඇති වුණා මේ control theory, impulse control theory කියන area එක ගැන. මේ මම මේ සමාව ඉල්ලනවා මේ හුඟක් දේවල් මම සමහර මේ subject ගැන කතා කරද්දී මේ English වචන use කරන එක ගැන. මොකද හුඟක් කියව මම dictionary බැලුවම සමහර ඒවා තිබ්බේ නැහැ. ඒක නිසා මම ඒවා ඉම්පල්ස් කන්ට්‍රෝල් තියෙන වගේ දේවල් ඉංග්‍රීසියෙන්ම කියන්නම්. ඉම්පල්ස් කන්ට්‍රෝල් තියෙනුලෙන් තමයි මම PhD එක කරේ, පළවෙනි PhD එක. එතනින් පස්සේ මම එන්නම් ඇයි මම මේ දෙවෙනි PhD කරන්න ගියේ කියන එකට ඉදිරියේ කරන සාකච්ඡාවලදී මේ එතනින් පස්සේ මට විශේෂ අවස්ථාවක් ලැබෙනවා යුනිවර්සිටි ඔෆ් සූරික් වලට යන්න මේ ෆෙලෝෂිප් එකක් හම්බෙනවා. එතනදී මං සූරික් වලට යන්නේ ෆයිනෑන්ස්, මොකද මම ෆයිනෑන්ෂියල් මැත් කරලා තිබ්බේ ඇප්ලිකේෂන්ස් වල ෆයිනෑන්ස් PhD එකක් කරන්න. ඒ වෙලාවෙදී ඒ රටේ තිබ්බ පසුබිම මේ අපේ තිබ්බ මේ වාතාවරණයත් එක්ක ගැළපෙන්නේ නැති බවක් මට දැනුණා. ඊට පස්සේ මම එතනින් ට්‍රාන්ස්ෆර් වෙනවා මේ UTD, University of Texas at Dallas, Jindal School of Management වලට මැනේජ්මන්ට් සයන්ස් PhD එකක් කරන්න. ඒ ඒරියාකින් තමයි මම දෙවැනි ආචාර්ය උපාධිය කරන්නේ. ඕක තමයි මගේ මේ කැරියර් පාත් එක. කැටිත් නෑ මට, ඕක තමයි මගේ කැරියර් පාත් එක කිව්වොත්.
ඔව් සඳුනේ, දැන් ඔබ කිව්වා මේ බිස්නස් ඇනලිසිස් වගේ විෂයන් වල තමයි ඔබේ එක්ස්පීරියන්ස් එක තියෙන්නේ කියලා. ඉතින් ඒ කියන්නේ, ඒ කියන්නේ ඔබේ විශේෂඥ දැනුම ඒ ෆීල්ඩ් ඔස්සේ තමයි ඔබ දියුණු කරගෙන ඉන්නේ. අපිට කියන්නක මොන වගේ රිසර්ච් වලද මේ දවස්වල ඔබ යෙදිලා ඉන්නේ?
මම මේ මුලින්ම පොඩි තැනකින් පටන් ගන්නම්. දැන් ඔයා කිව් හඳුන්වා දෙමිට කිව්වනේ මම ඇසිස්ටන්ට් ප්‍රොෆෙසර් කෙනෙක් හැටියට ඉන්නවා. මගේ ඒරියා එක වෙන්නේ මැනේජ්මන්ට් සයන්ස්. දැන් හුඟක් වෙලාවට අපි ලංකාවේ යුනිවර්සිටිස් වල ඉන්න ළමයි, ඒලෙවල් කරන ළමයි මැනේජ්මන්ට් සයන්ස් කිව්වහම මේ ලංකාවේ අපේ තියෙනවා මේ අදහසක් මැනේජ්මන්ට් කිව්වහම මේ කලමනාකරණ ධාරාවේ තමයි මේ මැනේජ්මන්ට් කියන එක තියෙන්නේ කියලා. මැනේජ්මන්් සයින්ස් කියන්නේ සම්පූර්ණයෙන් වෙනස් ඒරිය එකක්. මම කෙටියෙන් හඳුන් නුවොත් එහෙම අපි මොකරි මේ ප්‍රශ්නයක් තියෙනව නම් ප්‍රශ්නයට හොඳම විසඳුම මොකක්ද මේ අපි හිතමු බිස්නස් ප්‍රශ්නයක් කියලා. ප්‍රශ්නයට හොඳම විසඳුම මම තේරෙන භාෂාවෙන්ම කිව්වොත් එහෙම මේ අපිට ප්‍රොබ්ලම් එකක් හරි ඩිසිෂන් මේකින් එකක් හරි කරන්න තියෙනවා නම් ඒකට හොඳම විදිහට හරි හොඳම විදිහට ආසන්න විදිහට ඒකට අපි කියනවා හියුරිස්ටික් එකක් නැත්නම් අප්‍රොක්සිමේෂන් එකක් මේ සයින්ටිෆික් ටූල්ස් ඒ කියන්නේ මේ විද්‍යාත්මක මේ තියෙන ටූල්ස් යූස් කරලා අපිට මේ ප්‍රොබ්ලම් එක සෝල්ව් කරලා සමහර අවස්ථාවලදී අපි තියරටිකලි ප්‍රූව් කරනවා මේක තමයි හොඳම සොලූෂන් එක මේ ප්‍රොබ්ලම් එකට තියෙන සමහර අවස්ථාවල අපි එම්පිරිකලි ෂෝ කරනවා ඒ ඒ දෙකම කරන ඒරියා එක තමයි මැනේජ්මන්ට් සයන්ස් මේ ලංකාවේ ඔකට භාවිතා වෙන වචනයක් තමයි ඔපරේෂන්ස් රිසර්ච් කියන එක ඔපරේෂන් රිසර්ච් කියන එක ලංකාවේ යුනිවර්සිටිස් වල ළමයි අපිත් දැනන් හිටියා ඒ කාලේ හැබැයි ඔපරේෂන් රිසර්ච් වලින් ඔපරේෂන්ස් මැනේජ්මන්ට් වලට එන එක ටිකක් වෙනස් ඇමරිකාවේ අපි හරියටම ඉලක්ක දෙන්න උත්සාහ කරන ওই දෙක අතර මැනේජ්මන්ට් වෙනකොට ඔපරේෂන් රිසර්ච් වලින් අපි මේ ඔප්ටිමයිසේෂන් කියන්නේ හොඳම විදිහට කරන විදිය හොයාගත්තට පස්සේ ඒක මැනේජර් කෙනෙක්ට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද කියන එක හැමතිස්සම අර්ථ දක්වන්න මේ උත්සාහ කරනවා. ඒක තමයි ඔපරේෂන්ස් මැනේජ්මන්ට් කියන්නේ. ලංකාවේ OR, මැතමැටික්ස්, ඇප්ලයිඩ් මැතමැටික්ස්, ෆිසික්ස් ඕන කරන කෙනෙක්ට ওই ඒරියා එකේ දෙයක් කරන්න පුළුවන්. ඔයා අහුවනේ මම දැන් මොකද කරන්න කියලා. දැන් මම තව දෙයක් මම හිතුවා කියන එක හොඳයි කියලා. දැන් හුඟක් අයට ලංකාවෙද්දී මට අදහසක් තිබ්බේ නැති දේවල් මම හිතන්නේ මම ඒ ලෙවල් කරන ළමෙක් හැටියට කැම්පස් එකේ ඉන්න කාලේ ඇසිස්ටන්ට් ප්‍රොෆෙසර් කෙනෙක් මොකද කරන්නේ මේ මෙහි තියෙන ඇසිස්ටන්ට් ඇසෝසියේට් ෆුල් ප්‍රොෆෙසර් කියලා නේ ඇසිස්ටන්ට් ප්‍රොෆෙසර් කෙනෙක් කරන්නේ දැන් මම ඉන්නේ නෙවාඩා විශ්වවිද්‍යාලයේ ඒක ටියර් 1 රිසර්ච් යුනිවර්සිටි එකක් මෙහි තියෙන ඒකේ මගේ රෙස්පොන්සිබිලිටිස් කියන්නේ මගේ වගකීම් වෙන්නේ ටීචින් රිසර්ච් ඇන්ඩ් සර්විස් මගේ ටීචින් 40%යි රිසර්ච් 40%යි සර්විස් 20%යි එතකොට මම ටීචින් වල ඔයා කිව්ව ප්‍රශ්නෙට එනවා නම් මම ටීචින් වල උගන්වන්නේ දැන්ට බිස්නස් ඇනලිටික්ස් ප්‍රයිසිං ඇන්ඩ් රෙවෙනියු ඇනලිටික්ස් ග්ලෝබල් සප්ලයි චේන් ඇන්ඩ් ඩිස්ට්‍රිබියුෂන් චැනල් මැනේජ්මන්ට් මම මේවා වැඩිදුර විස්තර වලට එන්නේ ඒ වගේ විෂයන් තමයි මම උගන්වන්නේ රිසර්ච් හැටියට මම කරොත් දැන් මැනේජ්මන්ට් සයන්ස් කියන දේ මම අර්ථ දක්වන්නේ මැනේජ්මන්ට් සයන්ස් යටතේ තමයි ෆයිනෑන්ස් ෆයිනෑන්ෂියල් ඉන්ජිනියරිං මාර්කටිං ඔපරේෂන්ස් මැනේජ්මන්ට් සප්ලයි චේන් මැනේජ්මන්ට් ඔය ඔක්කොම එන්නේ මැනේජ්මන්ට් සයන්ස් කියන ධාරාවහරා එතකොට ඒ ධාරාවේ මම ස්පෙෂලයිස් කරලා තියෙන්නේ ඔපරේෂන්ස් ඇන්ඩ් සප්ලයි චේන් මැනේජ්මන්ට් කැටියෙන් කිව්වොත් ඔපරේෂන්ස් එකක් කියන්නේ මේ අපි ඉන්පුට් එකක් දුන්නාම අවුට්පුට් එකක් අපි හිතමු අපි මූලද්‍රව්‍ය උපයෝගී කරගෙන මොකක් හරි භාණ්ඩයක් හදනවා කියලා. මොයි මූලද්‍රව්‍ය උපයෝගී කරන් ඒ හදන භාණ්ඩෙට අපි එකට මෙහෙ කියන ප්‍රොඩක්ට් ඇන්ඩ් සර්විසස්. ප්‍රොඩක්ට් ඇන්ඩ් සර්විසස් හදන්න මොකද්ද අපි මැද්ද කරන ප්‍රොසෙස් එක. ඒක හරි විදියට හොඳම විදියට කරන්නේ කොහොමද? මොක තමයි ඔපරේෂන්ස් කියන්නේ. ඔයගේ දාමයක් තියෙනවනම් ඔක සප්ලයි චේන් එකක්. ඉතින් අපි මම ඒ ඒරියා එකේ තමයි රිසර්ච් කරන්නේ මම කෙටියෙන් මේ කාට හරි ප්‍රයෝජනයක් වෙයි කියලා يعني මේ මම මේ පිළිබඳව උනන්දුවක් තියෙනවා නම් කෙටියෙන් කියාගෙන යන්නම් ඔපරේෂන්ස් ඇන්ඩ් සප්ලයි චේන් වල මගේ මෑතකදී වැඩිපුර හිත ගිය දෙයක් තමයි හෙල්ත් කේ ඔපරේෂන්ස් මැනේජ්මන්ට් අපි ගත්තොත් එහෙම මම වැඩ කරා මේ නිව්යෝක් වල කමියුනිටි බ්ලඩ් බැංක් එකක් එක්ක අපි හිතමු බ්ලඩ් මේ කියන්නේ මේ අපි කියන පෙරිෂබල් ප්‍රොඩක්ට් අපිට වැඩිකල් තියාගන්න බෑ ලේ ගත්තොත් එහෙම දවස් 30ක් 39ක් වගේ තමයි තියාගන්න පුළුවන් එතකොට අපි මේ බ්ලඩ් බැංක් එකට ලේ ඩොනේට් කරන්න යන අයව ස්කෙඩියුල් කරන්නේ කොහොමද? ඒගොල්ලෝ එන විදිහ අපි ස්කෙඩියුල් කරන්නේ කොහොමද? ඔප්ටිමල් විදිහට. ඒ කියන්නේ හොඳම විදිහට ස්කෙඩියුල් කරන්නේ කොහොමද? ඒකට අපි කියන්නේ බ්ලඩ් සප්ලයි චේන් මැනේජ්මන්ට්. ඒ වගේම අපි මේ ළඟදි කරා තවත් එකක් හොස්පිටල් එකක් එක්ක මේ හෙල්ත් කේස් මැනේජර්ස් ලා හොඳම සර්විස් එක දෙන්නේ කොහොමද එන රෝගීන්ට? ඒකත් අපි ස්ටැටිස්ටිකල් ටූල් යස් කරලා තමයි කරේ ඔය වගේ මන් තව ඔය ඔගුල් හැම අපි හැමෝම යස් කරනවා ඉන්ටර්නෙට් ඉන්ටර්නෙට් ඔල ඔය සමහරලාට දැකලා ඇති අපේ මේ ස්පීඩ් එක අඩු වැඩි වෙනවා මේ ඒක අපිට ප්‍රවයිඩ සවිස් ප්‍රවයිඩ ස්පීඩ් එක අඩු වැඩි වෙනවා. ඒගොල්ලෝ එක කරන්නේ හුඟක් වෙලාට මේ ඒගොල්ලන්ගේ සර්වර් එක ක්‍රෑෂ් වෙන්න තියෙන තියාගන්න. ඒක ඔප්ටිමලි කරන්නේ කොහොමද? අපි කියන්නේ මැනේජින් සර්වර් කැපැසිටි යූසින් ඔප්ටිමල් ඩිමාන්ඩ් ත්‍රොට්ලින්. ඒ කියන්නේ ඩිමාන්ඩ් එක ඒගොල්ලෝ ත්‍රොට්ල් කරනවා අඩු වැඩි කළා, මේ අපේ ස්පීඩ් එක අඩු වැඩි කළා, ඒගොල්ලෝ ක්‍රෑෂ් වෙන්න නැති වෙන්න තියා ගන්නවා සර්වර් එක. ඒ වගේ දේවල් අර මම ඔයා කලින් කෝලි ෆයිනෑන්ෂියල් මැනේජ්මන්ට් කියලා ඒ ඒ පැත්තෙත් මම හුඟක් ඇප්ලිකේෂන්ස් කරනවා. මේ සෙන්ට්‍රල් බැංක් එකෙන් කොහොමද මේ ෆොරින් එක්ස්චේන්ජ් මාකට් එකේ ඒගොල්ලෝ කන්ට්‍රෝල් කරන්න කියලා එක්ස්චේන්ජ් රේට්ස්. මම අන්තිමට මම මේ ළඟදිම ඉවර කරපු ප්‍රොජෙක්ට් එකෙන් නවත්තන්නම් ඔතන. මේ තවත් අදහසක් ගන්න පුළුවන් කට්ටියට මොන වගේ රිසර්ච්ද අපි කරන්න කියලා. අපි කරා මේ අපි හිතමු දැන් ඉස්සරහට තව අවුරුදු මම හිතන විදිහට නම් තව අවුරුදු දෙක තුනකින් අපිට ගෙදරට බඩු ඩිලිවර් කරයි මේ ඩ්‍රෝන් එකකින්. ඩ්‍රෝන් ඩිලිවරි සිස්ටම් එකක් ගැන අපි කියන්නේ ඩ්‍රෝන් එකකින් ඩිලිවරි කරයි. අපි ඇමසන් වෝල්මාර්ට් වගේ කම්පැනිස් ගත්තොත් එහෙම ඒගොල්ලෝ දැන්ටම පේටන්ට් අරන් තියෙනවා මේ ඒකට අපි කියන්නේ ෆ්ලෝටින් වෙයාර්හවුස්. වෙයාර්හවුස් එක මේ පා වෙනවා හසේ අර බැලුමක් වගේ, අර වෙද බැලුමක් වගේ පා වෙනවා. ඒකෙන් ඒගොල්ලෝ ඩ්‍රෝන්ස් ඩ්‍රොප් කරනවා. එහෙම ඩ්‍රොප් කරද්දී ඒගොල්ලන්ට කොච්චර ඩ්‍රෝන් ඩිස්ට්‍රිබියුෂන් සෙන්ටර්ස් ඒ වගේ බැලුන් ඕන වෙයිද? ඒවවල ඩ්‍රෝන් එකක් යන්න ඕනේ ස්පීඩ් එක මොකක්ද ඔප්ටිමල් ස්පීඩ් එක. අපි හිතමු ඒගොල්ලෝ නිව්යෝක් වල යනවා නම් මොකක් තදබදේ තියෙනවානේ, ජෝන් එෆ් කෙනඩි වගේ එයාපෝට්ස් එහෙම තියෙන නිසා තදබදේ තියෙන එක කොහොමද කරන්නේ? දැන් සමහර තැන්වල ෆෙඩරල් ඒවියේෂන් ඔතොරිටි FAA එකෙන් රූල්ස් තියෙනවා ඔයගලන්ට මේ ස්පීඩ් එකට වඩා යන්න බෑ. ඒ වගේ තැන්වලදී කොහොමද ඒගොල්ලෝ හොඳම විදිහට කරන්නේ? ඒක තමයි මගේ මුගක්ම මේ මෑත කාලේදී මේ අපි ඒක පබ්ලිෂ් වුණා මේ FT50 ජර්නල් එක. මේ ඒකේ ඒක මම හුඟක් වින්දා. මොකද මම අර ඉගෙනගත්ත මැත් යූස් කළා, ඔප්ටිමයිසේෂන් ටූල්ස් යූස් කළා, ප්‍රැක්ටිකල් ඇප්ලිකේෂන් එකකට අපි මේ ඉස්සරහට වෙන්න තියෙන දෙයකට මේ හොඳම කරන්න ඕනේ විදිය ගැන අදහසක් දුන්නා මේ රීටේලර්ස්ට. උගුල කරන්න ඕනේ මෙහෙමයි කියලා. මේ ලිස්ට් එක කියාගෙන ගියොත් කියාගෙන කියාගෙන යන්න පුළුවන්. මම එතනින් නවත්තන්න මොකද ඒක ඉදිරියට එන්න තියෙන දෙයක් නිසා.
ඔව් ගොඩක් ඉන්ටරෙස්ටිං දේවල් තමයි ඔබ දැනට සිදු කරන්නේ. ඉතින් ඇප්ලයිඩ් මැත්ස් වල මේ ෆයිනෑන්ෂල් මැත්ස් ඒ වගේම ඔපරේෂන් මැනේජ්මන්ට් වගේ විෂයන් වල ඉස්සරහට යන්න හිතන කෙනෙක්ට මොන වගේ ඔපචුනිටීස්ද තියෙන්නේ විශේෂයෙන් ඇමරිකාවේ සහ වෙනත් රටවල් වල?
හුඟක් අවස්ථා තියෙනවා. මම හිතුවත් එහෙම මේ දැන් මුලින්ම අපි ලංකාවේදී දැනන් හිටපු නැද්දක් තමයි අපි මැත් කරද්දි විශේෂයෙන්ම හරි මේක ඉංජිනේරින් ළමයටත් හරි වැදගත්. මට හමු වෙලා තියෙන මගේ ඒරියා එකේ මගේ ෆීල්ඩ් එකේ ඉන්න අය මම ඇරෙන්න අනික ඔක්කොම ඉංජිනේරින් කරපු අය, විශේෂයෙන් ඉන්ඩස්ට්‍රියල් ඉංජිනේරින් කරපු අය, ප්‍රොඩක්ෂන් ඉංජිනේරින් තැනේ පේරාදෙන විශ්වවිද්‍යාලයේ තියෙන ඔය පාඨමාලාව ප්‍රොඩක්ෂන් ඉංජිනේරින්, ඉන්ඩස්ට්‍රියල් ඉංජිනේරින්, ලොජිස්ටික් මැනේජ්මන්ට් ඔව කරපු අය හුඟක් ඉන්නවා. ඒත් මම හිතනවා පෞද්ගලිකව මැත් කරපු අයට මේ ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා කියලා මේ ඒරියා එකේ. ස්ටැටිස්ටික්ස් කරපු අයට ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා කියලා. හේතුව අපි කැම්පස් වල හුඟක් අර ටූල්ස්, ඒ කියන්නේ අපි යූස් කරන ටූල්ස් වල දුරට යන්නේ නැහැ ඉංජිනේරින් වල විශේෂයෙන්. ඒ වුණාට මැත් ස්ටැට් කරන අය අපි දුරටම යනවා. එතකොට අපි මෙහෙට එනකොට අපිට අවශ්‍ය ටූල්ස් ටික තියෙනවා. හැබැයි එක දෙයක් තියෙනවා. දැන් මේකත් මම හිතන්නේ මේ අපි ඔයාගේ මේ තිබ්බ ඉන්ටර්විව් සීරීස් එකේම හුඟක්කට මේ මම අවුට්සයිඩර් කෙනෙක් වගේ මට හිතුණා. ඒක නිසා මම මේ වැඩිපුර දේවල් එකතු කරන්නේ. අපි හිතමු අපි ලංකාවේ දැන් සයන්ස් ප්‍රෝග්‍රෑම් එකට PhD වලට ඇප්ලයි කරනවා කියලා. සයන්ස් ප්‍රෝග්‍රෑම් එක ළමයි 30ක් ගන්න ඒවා තියෙනවා, 15ක් 20ක් 30ක් ගන්නවා. හැබැයි බිස්නස් ස්කූල් වල ගන්න ළමයි එක්කෙනයි දෙන්නයි. MIT ස්ලෝන් ප්‍රෝග්‍රෑම් එකට ගන්න එක්කෙනයි හැමෝටම. මම හිත ප්‍රෝග්‍රෑම් එකට තමයි මම දන්න විදිහට ලාජස්ට්ම ප්‍රෝග්‍රෑම් එක, ඒ වගේම නම්බර් 1 OM ප්‍රෝග්‍රෑම් එක, UT Dallas ප්‍රෝග්‍රෑම් එක අපි 4 දෙනෙක් ගන්නවා. ඒක තමයි මම දන්න වැඩිම ගාන ගන්න. ඒක නිසා හරිම කම්පිටිටිව්. මගේ පළවෙනි මේ රෙකමෙන්ඩේෂන් එක තමයි පුළුවන් නම් මාස්ටර් එකක් කරන්න ලංකාවේ. ලංකාවේ මාස්ටර් එකක් කරලා ඇප්ලයි කරන්න බැයි නම් මෙහි ඇමරිකාවේ ඕනම PhD එකකට දාන්න. ඕන මැත් ස්ටැට් තමයි හොඳම. මැත් ස්ටැට් ෆිසික්ස් ඕන එකකට දාන්න. ඔය ඔය ඒරියා තුනම කරපු අය ඉන්නවා අපේ ඒරියා එකේ. ෆිසිස් පිස්ඩ කරන් ෆනන්ශල් මෑත් හරි ඔපරේෂන්ස් මනෙජ්මෙන්් හලි ඇපිකේෂන් කරන ඉන්න. ඕන මේරයක මාස්ටහකට එන්න මේටමුණින්. ඇවිල්ල ඒ මාස්ටකෙන් තමයි වට ඉගරගන්න පුළන් ටල්ස් ඒ ටල්ස් ලබා ගන්න ඉට පස්සේ මෙවෙන් මේ ට්‍රන්ස්ව වෙන්න පිස්ටකට ඔයම් හරි ෆනන්ශල් මැත් හරි ඕවාර හරි. මට ඔතන විශේෂෙන් ලංකාවේ ඉන්න ටෝක වන දෙන්නවන පණවිඩේ මේ හරියට තැනකට එන්ඩ ඔන්නම් මෙහැ වෙල්ලා මේ කැටිවාර්ග නෑ එකන්නේ තමන්ට අවශ්‍ය ස්කිල්ල එක ලබාගෙනෙන්ට නැත්තම් කොහිහර තැනක අපිට හිතෙයි මං මෙතැන්ට නිකං ගැලපෙන් නෑ වගේ මේ අනික්ක ඔක්කුම වෙනම තලයක ඉන්නේ මම ඉන්න පහල තලයක මම මේ ඉස්සරට කියන්න හිටපු දෙයක් මට දැනිච්ච දෙයක් අපි ලංකාවෙන් ඇවිල්ලා මට මතකයි මම ෆෝත්තිය කරා මගේ ග්‍රජුවට් ස්කූල් එකේ කරපු හුඟක් ඇල්ජිබ්‍රා ඇනලිසිස් ඒවා මට හුඟක් ඒව වුණේ හර්ස්ටින්ගේ පොත අපි ගත රූඩින්ගේ පොත ඔක්කොම මේ ග්‍රජුවට් ස්කූල් එකේ කරපුවා රිවිෂන් එකක් වගේ දැනුනේ පළවෙනි අවුරුද්දේ ඒ වුණාට දැන් එකෙන් අපි හුඟක් ඒක ලබාගෙන ආවනේ අවශ්‍ය දේ මේ දැන් හුඟක් වෙලාට මන් දකිනවා මේ අර සෙමස්ටර් සිස්ටම් එකත් එක්ක ඕක වෙච්ච දෙයක් හුඟක් ඒවා ඩීප් යන්නේ නැති නිසා සමහරට අපේ අර තියෙන ලෙවල් එක පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා හැබැයි මම ඉස්සරත් ওই ප්‍රශ්නේ පොඩ්ඩක් තියලා තියෙනවා මේ ඉස්සර අපි උඩින් හිටියා හැබැයි උඩින් හිටපු ප්‍රධානම හේතුව තමයි ලංකාවේ අය අපි ගමු දැන් අපිත් එක්ක කම්පිටිටිව් වෙන රටවල් කියලා කියන්නේ ලංකාවත් එක්ක චීනය මට දැනෙච්ච චීනය ඉන්දියාව තුර්කිය ඉරානය ඔය වගේ රටවල් වල හුඟක් මේ බ්‍රයිට් ස්ටුඩන්ට්ස් එනවා මෙහෙට ඒත් අපි හැමතිස්සම මේ ලෙවල් එකට හරි ඊට වඩා උඩින් හරි හිටියා ලංකාවේ එතන හිටියේ ලංකාවේ හිටපු අය මගේ ජෙනරේෂන් එකේ වාගේ ජෙනරේෂන් එකේ සමහර අය ඉන්නවා මට වඩා මේ අපිට උගන්වපු සර්ලක ජෙනරේෂන් එක ඊටත් වඩා හොඳට කරලා දිනවා ඔක හුඟක්ම හાર્ඩ් වර්කින් ඒ කියන්නේ හොඳටම තමන්ගේ මහන්සියෙන් මහන්සියලා මහන්සියලා පොත් කියවලා ඒ හැම ට්‍රේනින්ග් එකම ලබාගෙන තමයි එතනට ආවේ මම හොඳම උදාහරණයක් කියන්නම් අපි ක්‍රිකට් වල 1996 වර්ල්ඩ් කප් එක දින්නේ අපි හાર્ඩ් වර්කින් කරපු නිසා ඒ හાર્ඩ් වර්කින් නැති වෙච්ච නිසා තමයි අපි ක්‍රිකට් අද වැටලා තියෙන්නේ ඒ වගේම තමයි এডুকেෂන් එක ඒක නිසා මම යංග ජෙනරේෂන් එකට කියන්නේ හાર્ඩ් වර්කින් කරන්න ආපෝ කළා අපේ රට තිබ්බේ තත්ත්වෙටම ගේන්න තාම වැටලා නැහැ අවකට මට පොඩි පහතට යamat පේනවා දැන් අර අපේ අපේ කම්පිටිටිව්නස් එක වර්ල්ඩ් ස්ටෑන්ඩඩ් එකත් එක්ක ඒක තියාගන්න පුළුවතරම් ස්කිල්ෆුල් වෙලා ඉන්න කියලා මම කියන්නේ මේ ඔයා කිව්වොත් එහෙම ඔපචුනිටීස් ගොඩක් තියෙනවා හැබැයි හදිස්සි වෙන්න එපා හිමින් සැරේ එන්න මොකද මම දකින්නේ මම මුලින්ම ආවේ FAU එකට මම ගියේ නෑ MIT ස්ටෑන්ෆර්ඩ් එකට FAU එකට ආවේ මම FAU එකෙන් මම ලබා ගන්න ඕනේ ස්කිල්ස් ලබා ගත්තා මට උන්ට මතකයි සමහර මැතමැටිකල් ප්‍රොබබිලිටි වයි කෝස් වල හුඟක් ස්ට්‍රගල් කරා මම හැමදාම ලෙක්චර් එකේ වෙලා ලෙක්චර් එකේ ඔෆිස් එකට ගිහිල්ලා අහගන්නවා මට තේරුන්නේ නැස මේ I can මගෙත් එක්ක හිටපු අනෙක් ළමයි MIT's කළා එහෙම මාස්ටර්ස් එහෙම කළා පොළ මම හිටියා මට තේරුන්නේ නැහැ මම ගිහිල්ලා අහගත්තා ඊට පස්සේ එතනදී මම I can වලනේ PhD එක වෙනකොට මට හොඳටම ට්‍රේනින් එක ලැබිලා ඉවරයි ඊට පස්සේ මට යන්න පුළුවන් වුණා UCH වලට UCH කියන්නේ අයින්ස්ටයින් ඉගෙනගත්ත යුනිවර්සිටි එක මට හරිම වාසනාවක් වුණා ඒකට යන්න ඊට පස්සේ UTD ප්‍රෝග්‍රෑම් එකට ඊට පස්සේ මට හුඟක් ඔපචුනිටීස් ආවා මට ඕන තැනට යන්න පුළුවන් හැබැයි මම බේස් එක දාගත්ත කියලා මම හිතනවා හරියද එතනදී
ඔව් ඉතාලම වටිනා අදහස් කීපයක් තමයි ඔබ සඳහන් කළේ ඉතින් දැන් මට මෙතනදී ලොකු ප්‍රශ්නයක් එනවා දැන් මාත් PhD එකක් කරන කෙනෙක් විදිහට මම දන්න කොච්චර අමාරු දෙයක්ද මේ PhD එකක් කරන්න කියලා මොකද රිසර්ච් කරන්න ඕනේ ඊට පස්සේ පේපර්ස් ලියන්න ඕනේ කන්ෆරන්ස් වලට යන්න ඕනේ ඊට පස්සේ අන්තිමට තීසිස් එක ලියලා ඩිෆෙන්ඩ් කරන්න ඕනේ ඉතින් ලේසි නෑනේ නේද ඉතින් පොඩ්ඩක් පැහැදිලි කරන්න කොහොමද දැන් ඔබ පළවෙනි PhD එක ඉවර වෙලා ආයි දෙවෙනි PhD එකටත් යන්නේ කියලා
එක මම මෙහෙම කියන්න මුලින්ම මම කරේ පළවෙනි පීෂක මැතමැටිකල් ප්‍රොබබිලිටි වලින් මේ ඇප්ලිකේෂන්ස් තිබ්බ ඉම්පල්ස් කන්ට්‍රෝල් තියරි මට ඇප්ලිකේෂන් මං එක කරපු දේ ඇප්ලිකේෂන්ස් තිබ්බා මට ඇප්ලිකේෂන් මේ ඇස් ඉදිරියේ පෙනෙන්න තිබ්බ නෑ වගේ ප්‍රශ්නයක් තිබ්බා හරි මගේ ඇප්ලිකේෂන් එක තියෙනවා මේක කවුද කරන්නේ ඒ වගේ ප්‍රශ්නයක් තිබ්බා අතන ඊට පස්සේ මේ අපි ඔක්කොම පෘථග්ජන මිනිස්සුනේ මේ මට 2008 මගේ PhD එක ඉවර කරන අවුරුද්දක් කලින් එතකොට තමයි 2008 තමයි මට දුවත් හම්බුනේ. එතකොට මමත් තාත්ත කෙනෙක් වෙච්ච වෙලාවේ මගේ ඇඩ්වයිසර් සමයේ කෝස් දෙකක් උගන්වන්න මැරිගෙන මැත් එකේ. හරි සමයේ කෝස් දෙකක් උගන්වනවා කියන්නේ කම්පැක්ට් කෝසස්, හරිම අමාරුයි. රිසර්ච් කරන්නේ නැහැ එතකොට. මම ඇහුවා මේ එයාගේ නම කියලා, මේ ડોක්ටර් මේ ඇයි මේ සමයේ කෝස් දෙකක් උගන්වන්නේ? ඇකෝ මයි ડોට් ඉස් ගෝයින් ටු කොලේජ්. මම එයා කියපු දේ කියන්න. My daughter is going to college in a few years. I need to save some money for her. ඒක මට ස්ට්‍රක් වුණා ටිකක්. මට වැදුනා. මම ඇහුවා මේ ඉතින් ඔයා ප්‍රොෆෙසර් කෙනෙක්. මෙච්චර මම දැකපු හොඳම මොළයක්. ඇයි ඔයාට එහෙම කරන්න ඉන්නේ? ඔයාට රිසර්ච් කරන්න පුළුවන් මේ වෙලාවේ. නැහැ මෙහෙම මේ ඩිස්පැරිටි එකක් තියෙනවා. මේ මැත් වල ප්‍රොෆෙසර්ස්ට මේ වගේ සැලරිස් තියෙන්නේ, බිස්නස් ස්කූල් වල මේ වගේ. එයා කරන්නේ ඇප්ලිකේෂන්ස් බිස්නස් ස්කූල් වල. ඒක මට පොඩ වැදගත්. දැන් මටත් තව අවුරුදු ගානකින් මගේ දුව යුනිවර්සිටි යනකොට ඒකට සේව් කරන්න සමයකේ ඔක්කොම රිසර්ච් නවත්තලා උගන්නන්නත් බැරි වෙනවා නම් එතන තාත්ත කෙනෙක් වශයෙන් වගකීම ඉෂ්ට කරන්න බැරි වෙයි කියලා බයක් ආවා. ඒ අතරේ මගේ අර මං කියවනේ ඇප්ලිකේෂන් දැකපු නැති ප්‍රශ්නෙත් තිබ්බා. ඊට පස්සේ මම ඔක්ගෙන ටිකක් හෙව්වා. මේක උඟක් දැනගන්න එක හොඳයි ලංකාවෙ ඉන්න ඇයට. මං මේ හරි සරල තේරන උදාහරණයක් කියන්නම්. අපි රත්නපුර ගැන මැනික් ගැන කතා කරනවානේ. මැනික් තියෙන තැන හොයාගෙන ඒ මැනික් ඉල්ලම මේ ඔක්කොම මේ ගිහිල්ලා මැනික් හාරලා මේ ඉල්ලන් අරගෙන ඔක්කොම කරන්නේ මැනික් ගරණ අයනේ. ඒගොල්ලෝ මැනික් අරගෙන මුදලාලි කෙනෙක්ට විකුණනවානේ. මම මුදලාලි කිව්වට එච්චර පහත් දාන්න එපා, බිස්නස් ස්කූල් වල එහෙම ඇප්ලිකේෂන් කරන්න. ඒකට ඒ මැනික් අරගෙන ඒකේ නියම වටිනාකම අඳුරගෙන ඒක උපදාලා ඒකෙන් මොකක් හරි ආභරණයක් හරි හදලා විකුණන අය ඉන්නවනේ. ඒක තමයි මම දැක්කේ අර බිස්නස් ස්කූල් වලයි කරන දේ. අරගොල්ලෝ අමාරුවෙන් ඔක්කොම කළා මැණික තියෙන තැන හොයාගෙන මැණික ලබා ගන්නවා. ඒකට ඒගොල්ලෝ ඒක උපදාලා විකුණන්නේ. ඒකට අරක අරගෙන උපදාලා ඒක අවශ්‍ය විදියට ඔක්කොම ආභරණයට යොදලා විකුණන එක තමයි බිස්නස් ස්කූල් එකේ ඉන්න කෙනාට මම දැක්කේ. මම කල්පනා කරා හරි දැන් මම මැණික් ගරන්න ඉගෙන ගත්තනම් ඕක විකුණ ගන්නත් මම ඉගෙන ගත්තනම් ඔතන අතරමැදියෙක් නැහෙනි කියලා හිතුණා. ඊට පස්සේ තමයි මම ඔය සෙකන්ඩ් PhD එක ගැන හිතුවේ. ඔතන හේතු දෙකක් තියෙනවා. මේ අපිට රිසර්ච් කරන්න ෆයිනෑන්ෂියල් මේ ෆ්‍රීඩම් එකකුත් තියෙන්න ඕනේ. ආර්ථික වශයෙන් නිදහසක් තියෙන්නත් ඕනේ, මානසික වශයෙන් නිදහසක් තියෙන්නත් ඕනේ. මම කල්පනා කරා මම සයන්ස් ෆීල්ඩ් එකේ හිටියොත් මම PhD එක ඉවරලා අවුරුදු කීපයක් පෝස්ට් ඩොක් කරන්න. එතනදිත් හුඟක් කියලා ආර්ථික වශයෙන් නිදහසක් නැහැ. පෝස්ට් ඩොක් කරන කෙනෙක් ඕන කෙනෙක්ගෙන් අහුවොත් දන්නවා. ඒ ඒ ඒ ඔක්කොම කළත් ඉස්සරහට ග්‍රාන්ට් ප්‍රපෝසල්ස් ලිය ලිය හැමතිස්සම කරන හැම රිසර්ච් එකකටම ග්‍රාන්ට් ප්‍රපෝසල් එකක් ලියන්න ඕනේ. ඒතන හුඟක් ප්‍රශ්නයක් තියෙනවා. ඒත් මම බිස්නස් ස්කූල් එකකට ගියොත් එහෙම මම කරන රිසර්ච් පයි මම කරන්නේ මට ග්‍රාන්ට් ප්‍රපෝසල් ලියන්න ඕනේ නැහැ. මට සමයකේ වෙනම ස්ටයිපෙන්ඩ් එකක් හම්බෙනවා රිසර්ච් කරන්න. මට මගේ දුව යුනිවර්සිටි එකට යන්නගෙන වරු වෙන්න ඕනේ නැහැ. එතකොට මට ෆයිනෑන්ෂියල් හා මෙන්ටල් ෆ්‍රීඩම් එක දෙකම හම්බ වෙනවා. ඒක මම දත් විඳිනවා. එතකොට මම අර පෝස්ට් ඩොක් ඉන්න අවුරුදු ගානේ මම හිතුවා මම සෙකන්ඩ් PhD එක කරනවා කියලා. හැබැයි ඒක මට පුළුවන් වුණේ මම ඇප්ලිකේෂන් පැත්තට ෆෝකස් එක මුලින් දම්ම තිබ්බ නිසා. එක පාර්ට් මම ස්විච් වුණේ නැහැ. මම ක්‍රමානුකූලව මේ උනේ. ඕකේ ඉතින් ඔයා අහපු ප්‍රශ්නෙට කෙටිම උත්තරේ හරිම අමාරුයි එනර්ජි එක තියාගන්න එක නෙමෙයි. දෙවන PhD එකකට මොකද මම ස්විස්සර්ලන්ඩ් වල ඉද්දිත් මම ක්වොලිෆයින් එක්සෑම්ස් කරා. ඒ කියන්නේ ඔය PhD කරන්න අය දන්නවා මම සෙකන්ඩ් නෙමෙයි ඒතොත් තර්ඩ් PhD එකේ ABD ඕල් බට් ඩිසර්ටේෂන් කියන ස්ටේජ් එකට මම ආවා. ඒකට මම අර එම්පිරිකල් පැත්තට වඩා තියරි පැත්තට කැමති තමයි අපෝ OM පැත්තට ස්විච් වුනේ. දිග කතාවක් ඔක කෙටියෙන් කිව්වොත් අද ඒ කියන්නේ මම වැඩිපුර අවුරුදු 5ක් අර දෙවෙනි PhD එකට ගත කරාට මම ඒකෙන් වෙච්ච පාඩුව දැන්ටම මේ නැති කරගෙන ඉවරයි කියලා කිව්වොත් හරි.
ඔව් ඉතාම මේ සුවිශේෂී කතාවක් තමයි ඉතින් ඔබේ තියෙන්නේ. ඉතින් ඒකෙන් බොහොම ආදර්ශ අපිට ගන්න පුළුවන්. මම තව වෙනස් විදිහේ ප්‍රශ්නයක් අහන්නම් ඔබගේ මේ පාසල් කාලේ ගැන. දැන් පාසල් කාලේ අපි දන්නවා A level කරනකොට අපි දැන් maths ඔබ maths කරලා තියෙන්නේ. ඉතින් බොහොමයක් දෙනාට පොඩි ප්‍රෙෂර් එකක් එනවා මේ ඉංජිනියරින් ෆැකල්ටි එකට යන්න maths කළොත්. දැන් bio කළොත් එහෙම ඉතින් medicine යන්න තමයි කට්ටිය පොඩ්ඩක් ප්‍රෙෂර් කරන්නේ. ඉතින් ඔබගේ ඒලෙවල් කාලේ කොහොමද ඔබට හිතුනේ දැන් කවදාහරි මැතමැටිෂන් කෙනෙක් වෙන්න ඔබ අදහස් කරගෙන තිබ්බද? එහෙම නැත්නම් ඉංජිනේරින් අඬද ඔබට අදහසක් තිබ්බ?
මෙමයි ඔය ප්‍රශ්නට කෙටිම උත්තරයක් දුන්නොත් මැතමැටිෂියන් කෙනෙක් වෙනවද සයින්ටිස්ට් කෙනෙක් වෙනවද කියලා මගේ අදහසක් තිබ්බද කියලා කිව්වොත් නෑ මට එහෙම කිසිම අදහසක් තිබ්බේ නෑ හැබැයි මාත් එක්ක පොඩි කාලේ ඉඳන් මේ පාසලේ සහ ගමේ මාව දන්න අය දන්නම් මම උගක් විදියට මගේ විදියට කරන්න මම හැමදේම උත්සාහ කරා මේ මට ඕන්ලා තිබ්බේ මම වෙන්න ආව මෙයා මේ පාරේ ගියා මෙයා මේ පාරේ ගියා ඔයා හරි මෙයා මේ ට්‍රැක් එකේ ඔයා ඉංජිනේරින් මේ මෙඩිසින් කියපු නිසා මම කියනවා මෙයා ඉංජිනේර කෙනෙක් වුණා මෙයා මෙඩිසින් කෙනෙක් වුණා මේ ඩොක්ටර් කෙනෙක් වුණා මෙඩිසින් ගිහිල්ලා මෙයා මේ පැත්තෙන් ගිහිල්ලා ලෝය කෙනෙක් වුණා ඒ ඔක්කොම තිබ්බපාත් මම හැමතිස්සෙම බැලුවේ මට මම වෙන්නේ කොහොමද ඒ කියන්නේ ඒක තමයි මම හුඟක් වෙලාට කියන්නේ මැත් මම සෙලෙක්ට් කරේ ඔව් දැන් අපි ඒ ලෙවල් කරන ළමයෙක්ගෙන් අහුවොත් ඔයා මැත් කළා ඔයාලට කොහෙද යන්න කැමති හුඟක් වෙලාට කියන්නේ ඉංජිනේරින් ඇයි සමාජයේ හදලා තියෙන අත්‍තරම මතයක් ඔයා මැත් කරොත් ඔයා හොඳටම කරොත් ඔයා ඉංජිනේරින් යන්න ඕනේ මම දන්න විදිහට ඔයා ඉංජිනේරින් දාලා කළම්බ කැම්පස් ආපු ළමයෙක් ඒකට කවුරුහරි කෙනෙක් ඉංජිනේරින් ගිහිල්ලා PhD එකට ගිහිල්ලා එහෙම හයි ස්ටඩිස් වලට යවනම් ඒකත් එක පාත් එකක් ඒකට ඔයාට සමහරට දැනගන්න අවශ්‍යතාවයක් තියෙන්නේ නැති මේ හුඟක් කෙනාට සයන්ස් කරන්න අය අපි මේ මාතෘකාවත් how to become a scientist නේ අය තමයි curious අය කියුරියස් අය කියන්නේ අපිට ඕනේ මේ ඔව් මේක වෙනවා මේක ඒගොල්ලෝ යොදා ගන්නවා ඇයි මේක වෙන්නේ ඇයි මේක ඒගොල්ලන්ට යොදා ගන්න පුළුවන් වෙන්නේ නේ ওই ප්‍රශ්නේ තමයි අපි අහන්නේ සයන්ටිස්ට්ලා වෙන අය නේ ඇයි මේක වෙන්නේ කියන ප්‍රශ්නේ අහපු නිසා තමයි හුඟක් වෙලාට මේ අපි තෝරගන්නේ මේ සයන්ස් ෆීල්ඩ් එකක් ඔයාගේ ප්‍රශ්නෙට මං ආපහු ආවොත් එහෙම මේ වැඩිදුර යන්නේ නැතුව මට ඒක මුලින් තේන්න ඇති කියලා මං හිතනවා හරි මට ඉංජිනේරින් යන්න ඕනේ එතකොට අපි මම කරේ හැබැයි උඟක් කියලාට මම ඉගෙන ගන්න දේ හරියට කරන එක. මම හිතනවා මේ ලෙවල් වලට පියෝ මැත්ස්, ඇප්ලයිඩ් මැත්ස්, ෆිසික්ස්, කෙමිස්ට්‍රි මගේ ඇඟේ තිබ්බේ නෑ වගේ නිකන් අර පොඩක් තියෙනවනේ මැත්ස් කරන්න ඇට කෙමිස්ට්‍රි ඇඟේ තිබ්බේ නෑ වගේ එහෙම එකක් මට තිබ්බ කියලා හිතෙනවා. මම හරිද වැරදිද කියලා මන් දන්නේ. හැබැයි ඩබල් මැත්, ෆිසික්ස් කියන දේවල් මම මාත් එක්ක හිටපු උඟක් අය දන්නවා මම ඉගෙන ගත්තේ ප්‍රමාණය ඇති කියලා මම දන්නවා එක්සෑම් එක. එක එක්සෑම් එකකින් අපි ඔක්කොම මයින්නේ ලංකාවේ. ඒක කරන්න. හැබැයි මම කවදාවත් মালටිපල් චොයිස් කරලා තිබ්බේ නැහැ. මේ හැමෝම කියනවානේ මේ মালටිපල් චොයිස් කරන්න ඕනේ, ප්‍රැක්ටිස් කරන්න ඕනේ. මම එක්සෑම් එකකට ප්‍රැක්ටිස් කරේ නැහැ කියලා මං හිතනවා. ඒක වැරද්දක්ද? ඒක මගේ අතින් වෙච්ච වැරද්දක්ද? වෙන්න පුළුවන්. හැබැයි මං හිතනවා ඒක උනේ ඒක හොඳයි කියලා. හේතුව මේ මොකද ඒක නිසා තමයි අද මට මම වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. මම කවුරුත් කියපු පාත් එක ගියේ නැහැ. මේ මම ඇත්තටම කොළඹ කැම්පස් එකට යද්දි හිතාගෙන ගියේ මම ෆිසික්ස් කරනවා කියලා. මම ওই සබ්ජෙක්ට් වලින් වැඩිපුර මාස කරේ ෆිසික්ස්. ඒක කැම්පස් එකට ගිහිල්ලා මේ පළවෙනි අවුරුද්දේ අපි කෝසස් ගන්නකොට මට මගේ කියන්නේ පෞද්ගලිකව තියෙන දේ තමයි මගේ ඇතුළේ කියන්නේ අපි කියන්නේ ඉනර්ජික් කියලා මේ අපි ඇතුළේ තියෙන පෞද් මේ ඉන්න පුද්ගලයාට චැලෙන්ජ් කරන සබ්ජෙක්ට් එක මොකක්ද කියලා. මට මැත් සහ ෆිසික්ස් වලින් මැත් ප්‍රොෆෙසර්ස්ලා හිටපු අය වැඩිපුර චැලෙන්ජ් කරා. මාව අසීරුතාවයට පත් කරා. එතකොට මං හිතාගත්තා හරි කොහොමද මම මේකට උත්තරයක් දෙන්නේ. අන්න ඒ චැලෙන්ජ් එක මට හුඟක් හම්බුනේ මැත් වලින්. අනෙක් එක මං අගේ හැමතිස්සෙම තිබ්බා ඇයි මේක වෙන්නේ කියන එක. ඒක මට මැත් වලින් වැඩිපුර පළවෙනි අවුරුද්දේදී ලැබුණා. ඇයි මේක වෙන්නේ කියන එකට සාධනයක් දෙන්න කියන්නේ ප්‍රූෆ් එකක් දෙන්න කියලා. ඒක හැමතිස්සෙම මැත් එකේ තිබ්බා. ඒක නිසා තමයි මම මැත් ස්ට්‍රීම් එක තෝරගත්තේ. මේ මම ඔය අහ ප්‍රශ්නෙට අර මුලින්ම ඔය කැමැත්ත තියෙන්නේ ඇති. ඒකට මම ස්ටඩි කරේ මගේ විදිහට ඉගෙන ගැනීමේ පරමාර්ථයෙන්. සම අර අපි කෙටි ඒ කියන්නේ ෂෝට් ටර්ම් ගෝල් එකක් හැටියට මම මෙතන ෆේලියර් කෙනෙක් හැටියට තමයි ලංකාවේ මම හිතන්නේ මාක් වෙන්නේ. හැබැයි අපි ඉස්සරහට බැලුවොත් එහෙම ඒක උනේ හොඳට කියලා මම හිතනවා. මං මගේ පරමාර්ථය තිබ්බේ ඉගෙන ගැනීම තමයි හරි විදිහට. හැබැයි මම එක්සෑම් එකකට ඉගෙන ගත්තේ නැහැ. ඒක මගේ ඉස්සරහට කැම්පස් එකේදී පොඩ්ඩක් අඩු වුණා. ඒ හුඟක් වෙලාවට ඔය ස්ටෑන්ඩර්ඩයිස් එක්සෑම්ස් කියන ඒවා මම පෞද්ගලිකව එච්චර රෙස්පෙක්ට් කරන්නේ නැති දෙයක්. ඒ කියන්නේ ස්ටෑන්ඩර්ඩයිස් එක්සෑම් එකකින් ස්ටෑන්ඩර්ඩයිස් එක්සෑම් එකකින් ඉන්ටෙලෙක්චුවල් ඇබිලිටි එක මයින්න පුළුවන් කියන එක මම විශ්වාස කරන්නේ නැහැ. ඒ කියන්නේ සයන්ටිස්ට් කෙනෙක්ට තියෙන ෆ්‍රීඩම් එක. ඒ කියන්නේ හුඟක් වෙලාවට හිතන්න කරන්න ඒක නිසා වෙන්නදී මම වෙනම පාත් එකකට ගියේ.
ඒකම මට මේ වගේ ප්‍රශ්නිකුත් අහන්න හිතෙනවා. දැන් අපේ ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ගත්තුත් එහෙම ටිකක් අර තරඟකාරී ක්‍රමයට තමා කට්ටියව යොමු කරවන්න. ඉතින් ඔබට මොනවාරි හිතෙනවද මේ ක්‍රමේ වාසි සහ අවාසි තියෙන්න පුළුවන්? ඉතින් ඔබ දැන් ඇමරිකාවේ අධ්‍යාපන ක්‍රමයේ සහ වෙන යුරෝපයේ අධ්‍යාපන ක්‍රම ගැන දැනුම අවබෝධය තියෙන හින්දා මේ අපේ ලංකාවේ තියෙන සිස්ටම් එකේ ගැන ඔබ මොනවාරි හිතනවද?
මෙමයි ඇමරිකාවේ යුරෝපයේ අධ්‍යාපන ක්‍රමය. මේ අපි හිතමු කැම්පස් එකෙන් අපි අන්ඩර් ග්‍රජුවට් ඩිග්‍රී එකක් ඉවරනකම් ගත්තොත් මං හිතනවා අපේ මං අවුරුදු 15කින් දැකලා නැති වුණාට මම ඉන්න කාලෙත් ඊට පස්සේ මම ඇසුරු කරපු කීප දෙනෙක් මාර්ගනොත් අපේ තියෙනවා මේ ඉතාම හොඳ තත්ත්වයක තාම. මේ මම කියන්න ඕනේ මුලින්ම අපේ සිස්ටම් එක එක්සලන්ට්. හැබැයි අපි පොඩ්ඩක් ෆ්ලෙක්සිබල් මදි ගතියක් තියෙනවා. ඔයිට වඩා ෆ්ලෙක්සිබිලිටි එක තිබ්බනම් හොඳයි. අර මම ඔයාලට ඒ ලෙවල් කතාව කිව්වේ අපේ ලංකාවේ සිස්ටම් එකයි සමාජ නිර්ණායක මත ડોක්ටර් කෙනෙක් ඉංජිනේර කෙනෙක් වෙන්න බැයි නම් අපි තුමු ජපුරේ මැනේජ්මන්ට් යන්න බැයි නම් ෆේලියර් කෙනෙක් වෙච්ච ගතියක් එක එක ඒරියාස් වලින් තියෙනවානේ. ඒක පොඩක් ඒක අපි සමාජයෙන් තුරන් විය යුතු දෙයක්. මේ කියන්නේ එක එක්සෑම් එකෙන් ඔක්කොම අයින්න බෑනේ. ඕකෙදී මේ මම ඒ ලෙවල් කරන අයට කැම්පස් ඉන්න අයට දෙන්න ඕනේ විශේෂයෙන් පණවිඩේ. දැන් සිස්ටම් එකෙන් කියන්න පුළුවන් අපි පේලිය කෙනෙක්ද මොකක්ද කියන එක. ඒකට අන්තිමට ඕක ජජ් වෙන්නේ. ඒ කියන්නේ අන්තිමට ඕක මෙය වෙන්නේ තමන් අවුරුදු 30 35 විතර යනකොටනේ. එතකම් පොඩ්ඩක් මේ අර මේ බැක් බෝන් එකක් තියන් කෂරිකාවක් තියාගන්න කියන්නේ. පොඩ්ඩක් තමන්ගේ කොන්ද කෙලින් තියන් තමන් කරන වැඩේ හරියට කරන්න. කාටවත් උත්තර දෙන්න හන්න එපා කෙටි කාලෙක. ලංකාවේ මම කියන්නේ ඔය ලංකාවේ සිස්ටම් එක තියෙනවා. අපිට සිස්ටම් එක වෙනස් කරන්න බෑ කරේ. මිනිස්සු හැමෙන් හැමෙන් වෙනස් වෙයි. දැන් මම මංගෙන නෙමෙයි මම දන්නවා මං වගේ තව හුඟක් දෙනෙක් ඔය අනෙක් සිස්ටම් එකෙන් ඇවිල්ලා සිස්ටම් එකෙන් ෆේලියර්ස් හැටියට අංවඩු ගහලා දැන් ඔයාට එහෙම ඔය ඉංජිනේරින් දාලා සයන්ස් ගේ කෙනෙක්නේ. ඒත් හිතන්නේ සිස්ටම් එකෙන් ඔයා මේකට ගියේ නම් යට යන්න බැරි වෙන්න ඇති. එහෙම නෙමෙයි. ඔයාට අවශ්‍ය නිසා වාගේ. ඒ වගේ එහෙම අනෙක් ඒ තියෙන යන්න තියෙන ප්‍රධාන පාරවල් තුන පෙන්නලා මේ පාරවල් තුනේ යන්න කියලා ඒ පාරෙන් පිට පැන්නොත් පොඩ්ඩක් කොන් කරන ගතිය තියෙනවා. හැබැයි ඒකට ඕනේ තමන්ගේ ඇතුලේ තියෙන ඕනේ පර්සනලිටි එකක්, කෂේරුකාවක්, මේ බැක් බෝන් එකක් එහෙම නැත්නම් තියාගෙන කෙලින් ඉන්න. මට එක්ක උපදෙසයි දැන් තියෙන්නේ මම මේක ළඟදි කීප තැනක දැක්ක දෙයක්, මේ යං ජෙනරේෂන් එකේ තියෙන ප්‍රශ්නයක්. මේ උත්තර ක්ෂණිකව දෙන්න යනවා. ඕවර්නයිට් රියැක්ෂන් කරන්න යනවා කියන්නේ ඒක කරන්න එපා. එහෙම දෙන්න බෑ. එහෙම දෙන්න ගියොත් අපිමයි මේ ආපව අපස්ථාවයටපත් වෙන්නේ. මේ අපි යුද්ධයක් කරනකොට අපි පොඩ්ඩක් පසුබහින්න ඕන තැන් තියෙන. ඒ වගේලට පසුබහින්න ඊට පස්සේ ආපහු ආයුධ සන්නද්ධව වෙලා ඇවිල්ලා උත්තර දෙන්න. ඕවර්නයිට් දෙන්න එපා. මම අවුරුදු 19 දී ඒ ගත්තේ තීරණය මගේ ගෙදරින් පවා විරුද්ධ වෙච්ච තීරණයක්. හැමෝම කිව්වා මේක කරන්න එපා ඔයා පස්තවේ කියලා. මං හිතන්නේ මම මේකට උත්තර දුන්නේ අවුරුදු 35 දී. ඒතර හරියටම අවුරුදු 16ක් විතර ගත්තා. මම 29 න් එක PhD එකක් ගත්තා. ඒ වුණාට මම ඒ 29 හිතන්නේ මගේ අභිනිෂ්ක්‍රමණය කියලා. මම ඊට පස්සේ තමයි හරියට ඒකේ පල නෙලා ගන්න ගත්තේ. 35 වෙද්දි තමයි උපරිම පල නෙලා ගත්තේ කියලා මං හිතනවා. ඒ වගේ හදිස්සියෙන් උත්තර දෙන්න එපා. යන්න එපා. ඊට පස්සේ උත්තර දෙන්න ඕනෙත් නෑ. නිකම් උත්තර සැපේලා ඉවරයි. හැමෝම ඔයාව පිළිගනි. මං කියන්නේ මේ ලෙවල් කැම්පස් ඉන්න අයට පොඩ්ඩක් ඔළුව පාත් කරගෙන තමන්ගේ කොන්ද කෙලින් තියාගෙන හැබැයි ඔළුව පාත් කරගෙන තමන් යන ගමන හරිය කියලා දන්නවනේ. ඒක ඉදිරියට යන්න මේ ફોકસ එක තියාගන්න.
ඔව්, ඉතාලම වැදගත් කරුණු කාරණා තමයි. ඉතින් ඔබ පවසන්නේ විශේෂයෙන්ම දැන් A level කට්ටිය සහ after A level එකම යුනිවර්සිටි වල ඉන්න කට්ටියත් දැන් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් ඒ අයට බොහොම වැදගත් වෙන කාරණා කීපයක් තමයි ඔබ පැවසුවේ. ඉතින් මං දැන් ඔබ A level ඉඳන් campus කාලයට පොඩ්ඩක් අවධානය යොමු කරන්නම්. ඔබ මේ campus ඇවිල්ලා මොනවා හරි නිකන් extra curricular activities අපි කියන්නේ බාහිර වැඩ කියලා, ඉතින් ඒවා ඔලා යෙදුනද?
ඒක හොඳ ප්‍රශ්නයක්. දැන් ඔයාට මම විනාඩියකට කලින් කිව්වනේ ඔළුව පාත් කරගෙන ફોકસ එකේ යන්න ඕනේ කියලා. මම මේක මීට කලින් වැඩසටහන් වල කියලා තියෙනවා. මේ මම ඉස්කෝලේ යන කාලේ අපිට කියන්නේ මේ සංගම් පාළුව කියලා. අපි යන්න දෙන හැම සංගමයකම වගේ හිටියා. කලා සංගම්, නාට්‍ය සංගම්, ඔය කරන් ක්‍රිකට් ගැහුවා, ඔය කරන් තියෙන හැම දෙයක්ම කරා. මම හොඳ උදාහරණයක් ගන්නම් ක්‍රිකට් වලින්. මේ ක්‍රිකට් වල මම එක අවුරුද්දක් මුළු සීසන් එකම 12th man first reserve වගේදී එක මැච් එකක්වත් හම්බුනේ නැහැ. හැබැයි මම අවුරුද්දම ප්‍රැක්ටිස් ගියේ. හැමදාම කරා. ඒක මට වඩා අවුරුද්දක් සීනියර් හිටිය ඔක්කොම ඒක මම සතුටෙන් කරා. ඒ කියන්නේ මම ඒ ක්‍රිකට් එතකොට මගේ පරමාර්ථය තිබ්බේ ක්‍රිකට් ඉගෙන ගැනීම. එතකොට මම අවුරුද්දක්ම දන්නවා මට මැච් එකක් හම්බෙන්නේ නැහැ කියලා. මම ඒ කට්ට කෑව අවුරුද්දක්ම. ඒ වගේ තමන් කරන දේ පොඩ්ඩක් කැපකිරීමෙන් කරන්න. ඒකෙන් මම ඉදිරියට ගියේ නැති වෙන්න පුළුවන්. ඒකට මට ඒකෙන් ලැබිච්ච අත්දැකීම් ඒකෙන් ඉවසීම ඉවසීමකින්දී අපි කොච්චර කරනවද අපිට මැච් එකක් ලැබෙනකන් අවුරුද්දක් ඉන්නවා කියන්නේ සමහර දෙවනි සීසන් එකෙත් මැච් 6ක් 7ක් ගින් තමයි මැච් එකක් හම්බෙන්නේ. එහෙම ඉන්නවා කියන එක මේ වටිනවා. ඒ ඔය කියපු කතාවට මම ආපාවොත් බාහිර වැඩ ඉස්කෝල යන කාලේ උපරිමයට කරපු නිසා කැම්පස් එකට යද්දී අර මම කිව්වනේ මට උත්තරයක් දෙන්න ඕනකම තිබ්බා. හැබැයි මේ උත්තරේ ඕවර්නයිට් දෙන්න බැහැ. ඒක මම දැනන් හිටියා. ඒක නිසා මම ඊට වඩා පොඩ්ඩක් ફોකස් වුණා කියලා මම හිතනවා. ඒක නිසා මම ඔය එක්ස්ට්‍රා කරිකියුලර් වැඩ උඟක් අඩු කරලා තිබ්බේ කැම්පස් එකේ. කැම්පස් එකේ උඟක් යාට කරේ මනස නිරවුල් කරගැනීමේ දේවල්. අපි හිතමු ලෙක්චර්ස් අතර ජිම් එකකට ගිහිල්ලා ටීටී ගහනවා. නැත්නම් අපි කට්ටිය එකතු වෙලා ගහක් කැට්ට වෙලා කට්ටිය අපි ඔකට කියන්නේ වෙනෝත් සමය කියලා කට්ටිය කතා කර කර ඉන්නවා. ඔයගේ නිකන් ඒ වගේ දේවල් තමයි කරේ. අනික කොළඹ කැම්පස් එකේ දන්නවා මේ අර තියෙන පරිසරය අනුව උගක් යාට කැම්පස් එකේ බස් එකෙන් ආව කැම්පස් එකෙන් ඇතුලට ආවා ආවෝ බස් එකට නැග්ග වගේ පරිසරයන්නේ. එහෙම ලොකා ගොඩක් අවස්ථා ලැබෙන්නේ නැහැ. ඒ අරෙන්න ඔය මම එදා ඉඳන් කරගෙන ආපු ඔය සංගීතය ඇසුරු කිරීම ඒ වගේ දේවල් නිතරම කරනවා කැම්පස්ෙන් අවුරුදු ගානම. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කැම්පස් ළමෙක් කරන දේවල් වලට ඇක්ටිව් වුණා. ඒකට අර ලිමිට් එක දැනන් හිටියා. හේතුව ඒ වෙලාවේ මම හිටියේ මිෂන් එකකනේ. මට කියන්නේ මගේ ගෙදරින් පාවා කිව්වා ඔයා යන්න එපා කැම්පස් එකට. මේ ඔයා යන්න ඉලක පාර කරලා සෙකන්ඩ් සයිකල් එක කටුබැද්දට නෑ මම කලම්බු ගිහිල්ලා මම මට මේක පෙන්වන්න ඕනේ කියන මිෂන් එකේ හිටිය නිසා මම ටිකක් ફોකස් වුණා කියලා මම හිතනවා.
ඔව්. දැන් ඔබ මේ කලින් සඳහන් කළා දැන් A level යන කාලේ මේ නාට්‍ය සංගම් වල නාට්‍ය කරන්න සම්බන්ධ වෙලා හිටියා කියලා නේද? ඉතින් දැන් ඒ කියන්නේ ඔබ කලාවට බොහොම සම්බන්ධ කෙනෙක් වගේ අනිවාර්යයෙන්ම දැන් අපිට අපිත් එක්ක එකතු වෙලා ඉන්න කට්ටිය සමහර විට ආචාර්ය සඳුන් මේ සහභාගී වෙලා ඉන්නවා රූපවාහිනී වැඩසටහනක් තියෙනවා සිහිනේ කිරෑ කියලා වැඩසටහනක. ඒක බැලුවොත් එහෙම අනිවාර්යයෙන්ම තේරුම් ගන්න පුළුවන් ඔබ ගොඩක් කලාවට ලැබි කෙනෙක් කියලා. ඉතින් මේ සයන්ස් හරි මැත්ස් හරි වලින් ඉස්සරහට යන කෙනෙක් ගොඩක් දුරට මේ කලාවෙන් බැහැර වෙන ස්වභාවයක් තියෙනවා ගොඩක් දුරට. නමුත් සමහර අය ඉන්නවා මේ කලාවට ලැබි. නමුත් ඔබ ඒකේ වටිනාකමක් දකින්නවාද මේ කලාවට සහ විද්‍යාව හෝ ගණිතයට සම තැනක් දෙන එකේ?
මේ මම හිතුවත් එහෙම ඇත්තටම මේ සයන්ස් කියන්නේ එක්තරා විදිහක ආර්ට් එකක්. මට නම් ඒක සයන්ස් කියන එක ආර්ට් එකක් හැටියට දකින්න බෑ නම් ඒක විඳින්න බෑ. කලාවෙන් අපිට උගන්වන්නෙත් යම් කිසි දෙයක් විඳින එකනේ. විඳින්න උගන්වනවා. ඒකම තමයි සයන්ස් වලත් තියෙන්නේ. ඒ ඇල්බම් අපිට සයන්ස් වලට ඇති කරගන්න පුළුවන්. මම ඕක තව පොඩ්ඩක් පස්සට යන්නම්. මේ ඒ ලෙවල් කරන අයයි කැම්පස් වල ඉන්න අයයි කවුරුනේ මගෙන් අහුවොත් එහෙම හරි සෙකන්ඩ් ඩී එකේ ස්පෙෂල් එකකට සෙලෙක්ට් වෙනවා මම කැම්පස් වල ඉන්න හැටි කියන්නේ. ඔබ කියන්නේ සෙකන්ඩ් ඩී එකේ ස්පෙෂල් වලට සෙලෙක්ට් වෙනකොට ප්‍රෙෂර් එකක් තිබ්බේ නැද්ද? අනිවාර්යෙන් තියෙනවා. මම ඒ වෙලාවේ අපේ ගෙදර අයියාගේ බබාලේ මෙහෙට පුන නිසා මම ඇත්තටම බෝඩිමකට ගියා තනියෙන්. මම බෝඩිමකට ගිහිල්ලා මම තනියෙන් හිටියේ ඔය බෝඩිමත් නිකන් පාළු අම්බලමක් වගේ අතහැරලා දාපු ගෙයක්. ඒ කියන්නේ මේ ඒගොල්ලෝ එක කාමරයක් විතර මට දීලා අනිත් කාමරේ බල්ලෝ දාලා හිටියේ. බල්ලෝ දාලා හිටිය කියන්නේ ඇන්ටි මේ පාරින් ඉන්න බල්ලෝ එකතු කරන් ඇවිල්ලා දානවා. ඉතින් ඔය හැම කාමරයක හිටියේ නිකන් හොල්ම මන්දිරයක් වගේ. මම ඕකේ දැන් තමයි සෙකන්ඩ් ඩියුල් වලට පාඩම් කරේ. ඒකට ඔයගොල්ලෝ දන්නවනේ ප්‍රෙෂර් එක එනවනේ. ඒ ප්‍රෙෂර් එක වෙලාවේ මම හිතසම් කරේ ඔකට මියුසික් කියලා කන්සෙප්ට් එකක්. මේ විනාඩි 20ක් පාඩම් කරනවා. ඒ ටික හිතට දාගන්නවා. විනාඩි 10ක් විතර සින්දුවක් අහනවා. ඒක තමයි මගේ අර මෙන්ටල් බ්‍රේක් එක ලබාගත්තේ. ඒක මම යූස් කරා ඒක ටෙක්නික් එකක් හැටියට. ඒක හුඟක් ප්‍රයෝජනවත් වුණා. එතකොට ඒ කැම්පස් ඉන්න ඇයි මම කිව්වේ. ඒ ලෙවල් ළයට හිටියොත් එහෙම හුඟක් වෙලාට අපිට ඩිස්ට්‍රැක්ෂන්ස් එනවා නේ. දැන් ඒ ලෙවල් ළමයි හුඟක් වෙලාට මේ ට්‍රැක්කින් එලියට යන්නේ හරි මාර්ගෙන් එලියට යන්නේ මොකර දැන හිතනවා මෙතන මට අමාරුයි හරි වාට මෙතන අමාරුයි මේ සබ්ජෙට් එක මැත් මේ පියෝවල මොකක් කර කෑල්ල කමාරනම් හරි මම පොඩි බ්‍රේක්කයක් ගන්නවා දවස් දෙක විතර. ඒ දවස් දෙකේ වාට මං සමාලයට කියලා දෙනවා මේ ඔගොල්ලෝ දන්නවා ඉතින් මූවි මැරතන් කියලා දින් අපි යන්නේ මූවි මැරතන් එකක් ගිහිල්ලා බ්‍රේක්කයක් ගන්නවා. ඒ මනසට බ්‍රේක්කයක් ගන්නවා. ඒක සයන්ටිස්ට් කෙනෙක් කරනකොටත් වැදගත්. මං හිතන්නේ ඔය PhD එකක් කරනවා වෙන්න පුළුවන්. ඔය ඊට පස්සේ රිසර්ච් කරනවා වෙන්න පුළුවන්. හුඟක් වෙලාට අපි එක දිගට රිසර්ච් කරන්නේ නැහැ. ඔයා මුලින් අහන ප්‍රශ්නේ අර මුලින් අහවන්නේ මේ දවස්වල මොකද කරන්නේ කියලා. මම මේ දවස්වල කරන්නේ මේ ගෙවතු අලංකරණය. මොකද අපි දැන් මේක මේ කොරෝනාත් එක්ක ඔක්කොම අයිසොලේට් වෙලා මේ කොරන්ටයින් වෙලා වගේ ඉන්නේ. එතකොට එක දිගට රිසර්ච් ફોකස් කරොත් එහෙම අපේ ට්‍රැක් එකෙන් අපි පිටට යන්න පුළුවන්. අනික එක අපි ප්‍රොඩක්ටිව් නැති වෙනවා. ඒ වගේලාට ටග් ගාලා කලාව වෙන්න පුළුවන් මොකක් හරි දෙයක් වෙන්න පුළුවන් ඒකට හිත යොමු කරන්න ડિස්ට්‍රැක්ට් කරන්න ඒ කරන දෙයට වඩා සම්පූර්ණයෙන් වෙනස් දෙයක් කරන්න කරලා ඊට පස්සේ ආවිල්ලා ඒ වැඩේ කරද්දි මේක හරිය අමුතුම දෙයක් මම මට මගේ පළවෙනි PhD එකේ තීසස් එක ලියද්දි වෙච්ච දෙයක් මම එක චැප්ටර් එකක ඇප්‍රොක්සිමේෂන් එකක් කරන්න හිර වෙලාම හිටියා මාස දෙකක් මට එන්නෙම නැහැ කිසිම දෙයක් මම ඒක කරන එක නැවැත්තුවා නවත්තලා ડિස්ට්‍රැක්ට් කරා මගේ මනසට ડિස්ට්‍රැක්ට් කරලා මම ඊට පස්සේ නිකන් ඇඳේ නිකන් වෙන වෙන වැඩ කරා කළා මම ඇඳේ නිදන් ඉන්නලාක මට ප්‍රූෆ් එක මතක් වුණා ඒ වගේ දේවල් වෙන්න පුළුවන් ඒ කියන්නේ ඒ අර අපේ මනස කියන්නේ හරි අරුම පුදුම දෙයක් ඕකට ડિස්ට්‍රැක්ට් කරාම සමහරට අර ඒ කියන්නේ අපි කියන්නේ මේ එක්තරා දෙයක් ප්‍රූෆ් එකක් හිතද්දි එක්තරා කොටසක් යූස් වෙනවා වෙන්න පුළුවන් මම මේක ගැන න්‍යිරෝ සයන්ස් පුද්දක් දැන් නැතුව කියන්නේ හැබැයි මම හිතන දේ මම කියන්නේ ඒ කොටස වෙහෙසුණා වැඩි වුණාම පොඩි විවේකයක් දෙනවා දීලා ඊට පස්සේ ආපහු පටන් ගත්තාම මොකක් යාට ප්‍රොඩක්ටිවිටි එක වැඩි වෙනවා මේ ඒක මම හුඟක් ඔය මේ උඩටම ගියායේ මට කියන්නේ මගේ හම්බෙලා තියෙන හුඟක් උඩට ගියායේ ඒක හුඟක් මේ යූස් කරපු ටෙක්නික් එකක් කියලා මම හිතනවා කලාවත් ඒ වගේ දෙයක් තමයි ඒ කියන්නේ මම කියන්නේ කලාවම හැමෝම යූස් කරන එක තමයි ස්පෝර්ට්ස් වෙන්න පුළුවන් ඒ වගේ Tamanට ඩිස්ට්‍රැක්ට් කරන්න මොකක් කර දෙයක් තියාගන්න හරි එතකොට මම මෙතන හිරුණා මේක තමයි මගේ go to go මේ ડિස්ට්‍රැක්ෂන් එක මම මේක කළා මනස ආපහු හදා ගන්නවා
කියලා. ඔව් කොහොම වටින කරුණ ටිකක්. ඉතින් අනිවාර්යයෙන්ම මේ අපිත් එක්ක එකතු වෙලා ඉන්න කට්ටිය මේ ලබා ගන්න දැනුම ප්‍රයෝජනට ගනි කියලා අපි හිතනවා. විශේෂයෙන්ම දැන් කලාව ගත්තොත් එහෙම සාහිත්‍ය දැන් පොත් එහෙම කියවන එකත් ඉතින් ගොඩක් වැදගත් වෙනවා. විශේෂයෙන්ම දැන් සිංහල පොත් නෙමෙයි දැන් ඉංග්‍රීසියෙන් තියෙන පොත් කියවන එකත් සමහර විට Tamange ඉංග්‍රීසි දැනුම වර්ධනය කරගන්නත් උපකාරී වෙනවා නේද?
ඔය ඉංග්‍රීසි ගැන කතා කරපේක හොඳයි. ඒ කියන්නේ මේ ඔක අපි ඔක්කොටම තිය ඔයාලට කොහොමද දැනන්නේ? මට දැන් තිබ්බ ප්‍රශ්නයක්. මම මේක හුඟක් තැන්වල කියලා නැහැ. හැබැයි මම මේ ඇමරිකාවේ උගන්නද්දි මම හුඟක් වෙලාට මේ මුලින්ම කියන දෙයක්. මුලින්ම නෙමෙයි. ටිකක් දුරට ගිහිල්ලා ළමයි මං ගැන විශ්වාසය ඇති වුණාට පස්සේ ඒගොල්ලන්ට මොකක් හරි දෙයක් මේ අල්ල ගන්න බැරුව අපි හිතමු කැල්කියුලස් කියලා මම මේ මැත්ස් පැත්තෙන් උදාහරණයක් කැල්කියුලස් වල මේ අපි හිතමු මේ මොකක් හරි වොලියුම් ඉන්ටිග්‍රල් එකක් කරගන්න බැරුව හිරෙන් දැක මම කියනවා උගලන්ට ඔක් කරන්න පුළුවන් මේ ඇයි දන්නවද මම කියන්නම් මම ඉංග්‍රීසි ඉගෙන ගත්ත විදිය මම ඉංග්‍රීසි ඉගෙනගෙන අද ඇමරිකාවේ උගන්වනවා නම් උගලන්ට ඔක් කරන්න පුළුවන් කියලා මම කියලා පටන් ගන්නෙ මම ඒ ලෙවල් පාස් වෙලා කැම්පස් සෙලෙක්ට් වෙනකොට මට නම් කිසිම ලැජ්ජාවක් නැහැ මොකද ඉංග්‍රීසි කියන්නේ මගේ මව භාෂාව නෙමෙයි මට අද වුණත් සිංහල වචනයක් වරද්දනවා නම් මට හරි ලැජ්ජාවක් දැනෙනවා සිංහල වචනයක් වරද්දලා ටයිප් කරනවා නම් මට ලැජ්ජාවක් දැනෙනවා ඉංග්‍රීසි වැරදුනාට මට කිසිම ලැජ්ජාවක් නැහැ ඒක තමයි මම ඉංග්‍රීසි ඉගෙන ගන්න මගේ මනස හදාගන්න එක තමයි මුලින්ම කරේ මම කොලඹ කැම්පස් සෙලෙක්ට් වෙද්දී මම කතා කරපු ඉංග්‍රීසි මම කියන්නේ මේ මෙන්න මේ වගේ ඉංග්‍රීසි I am going වෙනුවට I am go type ඉංග්‍රීසි තමයි මම දැනන් හිටියේ හරිද ඒ ලෙවල් මම කොළඹ නාලන්දට ගිහිල්ලා මම දැනන් හිටපු ඉංග්‍රීසි ඔච්චරයි ඒ වුණාට මම ඊට පස්සේ මම ඇත්තටම මේ එක සර් කෙනෙක් මම නම කියන්නේ නැහැ මේක ඇඩ් එකක් වෙන නිසා මම එක සර් කෙනෙක්ගේ දවල් පන්තියට ගියා රෑ පන්තියට ගියා තියෙන ඔක්කොම පන්ති වලට ගියා මායි තව යාළුවෝ දෙන්නෙක් මගේ කටුබැද්දි තේරිච්ච අපි තුන්දෙනාම ගියා තුන්දෙනාට මොයි ප්‍රශ්න තිබ්බා අපි තුන්දෙනා මාස තුනෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න සිස්ටමැටික් විදියක් හදාගත්තා. ඊට පස්සේ ඉංග්‍රීසි ඉගෙන ගත්ත කැම්පස් එකට යන මාස තුනේ. ඊට පස්සේ අපි ඒත් කැම්පස් එකේ ඉතින් බයිලිංගුවල් වගේ නුඟක් කරලාට යන්නේ. ඒ භාෂා දෙකෙන් යන්නේ. ඇමරිකාවට ඇවිල්ලා මම මුලින්ම කරේ හොඳටම ඉංග්‍රීසි දන්න ඇමරිකන් යාළුවෙකුත් හැමතිස්සම මාත් එක්ක ඇසුරු කරා. එයාගෙන් හැමතිස්සම ඇහුවා. ඒක මොකද ඕකේ තව දෙනවා අපි ඉගෙන ගන්න බ්‍රිටිෂ් ඉංග්‍රීසිනේ ඇමරිකාවට ආවම පොඩ්ඩක් ඇමරිකන් ස්ටයිල් එක තියෙනවා. ඒක ඉගෙන ගන්න මම එයා ඉංග්‍රීසි හයි ස්කූල් ටීචර් කෙනෙක් වෙලා හිටපු කෙනෙක්. එයාගෙන් මම ගොඩක් දේවල් අහගත්තා. අහගන්න මේ ඉංග්‍රීසි ඉගෙන ගත්තේ. ඉංග්‍රීසි ඉගෙන ගන්න ගමන් තමයි ඉංග්‍රීසියෙන් ගැන්නේ ඇමරිකාවේ. ඒක නිසා කවදාවත් ඔය ලැන්ග්වේජ් එකේ ප්‍රශ්නෙට හයි ස්ටඩීස් කරන එකවත් කැම්පස් එකේ කරන දේවත් පස්සට යන්න දෙන්න එපා. මේ ඉංග්‍රීසි පුළුවන් හොඳටම ඇත් ඉන්න ලංකාවේ එතර ප්‍රමාණි මම නම් හුඟක් මං කිව්වේ මගේ ඉංග්‍රීසි දැනුම ඒ ලෙවල් පාස් වෙන කාලේ එන්නේ ඒ වගේ තත්ත්වයක හිටියේ. මං හිතන්නේ අද ලංකාවේ ඉන්න හැම ඒ ලෙවල් පාස් වෙන ළමයටම මට වඩා ඉංග්‍රීසි පුළුවන් කියලා. එහෙනම් ඕගලන්ට මම මෙතෙන්ට ඇවිල්ලා අද අවුරුදු ගාණක් මේක කරා නම් ඕගලන්ටත් ඒක පුළුවන්. ඒවට ඒක කවදාවත් බැරි එකක් කරගන්න එපා. හයි ස්ටඩීස් කරන්නවත් කැම්පස් එකේ කරන්නවත් කිසිම තැනකදී ඕගලන්ට මේ භාෂාව ප්‍රශ්නයක් කරගන්න එපා.
ඔව්, ඉතාම වටිනා පණිවිඩයක්. හරි, මම ටිකක් වෙනස් ප්‍රශ්නයක් ඔබෙන් අහන්නම්. ඔබගේ අනාගත බලාපොරොත්තු ගැන. දැන් ඔබ ඇමරිකාවේ මේ විදිහට මේ ඇසිස්ටන්ට් ප්‍රොෆෙසර් කෙනෙක් වෙලා සමහර වෙලට දැන් අවුරුදු 2-3කට පස්සේ ෆුල් ප්‍රොෆෙසර් කෙනෙක් වෙලා මේ විදිහට ඉන්නවා. ලංකාවේ ඇකඩමික් ප්‍රෝග්‍රෑම් එක මොකක් හරි සම්බන්ධයක් ඇති කරගෙන, ඒ කියන්නේ පරේක්ෂණ කටයුතු වගේ දේවල් කරන්න අදහසක් නැද්ද?
මෙහෙමයි, එහෙම අදහසක් තියෙනවා. හැමදාම තිබ්බා. ඒ කියන්නේ හරි විදිහට ආරාධනා ලැබිච්ච හැම වෙලාවකම මම සහභාගී වුණා. ඒ කියන්නේ අපි හිතමු මම කටුබැද්ද කැම්පස් එකේ ගිහිල්ලා කීනෝට් ස්පීච් එකක් එහෙම දුන්නා. ඒගොල්ලන්ගේ කන්ෆරන්ස් එකක ඒ වගේ සෙමිනාස් කළා තියෙනවා. හැබැයි මේ කියන්නේ හරි විදිහට ආරාධනා ලැබිච්ච වෙලාවක ඊට අමතරව මම සාමාන්‍යයෙන් කරන්න හිතන් ඉන්නවා කියන්නේ නැහැ. මේ මගේ බලාපොරොත්තුවක් තියෙනවා. මේ අපේ ලංකාවෙන් බිහි වෙලා ලෝකෙ පුරාම විසිරිච්ච දැනුම් සම්භාරයක් තියෙනවා. ඒවා ඔක්කොම ලංකාවට වාර්ෂිකව හෝ මේ බයි ඇනුවලි විදිහට මේ එකතු කරන්න පුළුවන් නම් මේ හොඳයි කියලා. මේ මගේ පොඩි ප්‍රතිරෝධයක් තියෙන ඕකට සම්බන්ධව. මම කිසිම මේ දේශපාලනික මැදිහත්වයකින් තොරවක කරන්න උත්සාහ කරනවා. ඒක නිසා අවස්ථා කීපයකේ මට يعني අවස්ථා ලැබිලා දෙනවා. හැබැයි එක්තරා එක එක පුද්ගලයන් මාර්ගෙන් කරන්න, එහෙම නැතුව ඉන්ඩිපෙන්ඩන්ට් විදිහට. මම ඇත්තට මේ අවුරුදු දෙන්නේ තැන්කට මේ කොරෝනා ප්‍රශ්න නිසා ඔක කරන්න බැරුව ගියා. කියන්නේ UGC එක හරහාම ඉස්කෝල සහ UGC එක හරහාම ඇවිල්ලා ඒක කියන්නේ ඒ කරන අපි හිතමු ඉන්ටෙන්සිව් කෝස් එක මේ ප්‍රොෆෙසර්ස් ගෙන්නලා ඩිග්‍රී එකට මේ එකතු කරන්න පුළුවන් විදිහට ඇඩිෂනල් මයින් එකක් හරි මොකක් හරි මේ විදිහට මේ කරන්න පුළුවන් විදිහ තමයි මම කල්පනා කරන්නේ. විශේෂයෙන් මම හිතනවා ලංකාවේ දැනුම තියෙනවා ඒවට සමහර ඒරියාස් වල. දැන් මම උගන්වන්නේ බිස්නස් ඇනලිටික්ස්, රෙවෙනියු මැනේජ්මන්ට්. බිස්නස් ඇනලිටික්ස් තියෙනකොට රෙවෙනියු මැනේජ්මන්ට් ඔයගේ පැත්ත ඉතාම මේ අලුත්ම ඒවා. දැන් තාම ටෙක්ස්ට් බුක් එකක්වත් නැහැ. අපි අපේ නෝට්ස් වලින් ගන්නන්නේ ඒවා. ඉතින් කාලයක් යනවා ලංකාවට එන්න. ඒවා අපිට ඊට වඩා කෙටි කාලයකින් ලංකාවට ගෙනලා ලංකාවේ ළමයිට දැනුම බෙදා දෙන්න පුළුවන්. මම මෙහෙම කියන්නම්. හරි විදිහට ආරාධනාවක් ලැබුණොත් මම ලංකාවට එන හුඟක් අවස්ථාවල මම සහභාගී වෙන්න කැමැත්තෙන් ඉන්නවා. හැබැයි ඒක කියන්නේ කැම්පස් එකකින් එනවනම් ඩීන් කෙනෙක් හරි චාන්සලර් කෙනෙක් හරහා ආවොත්, හරි ඩිපාර්ට්මන්ට් හෙඩ් කෙනෙක් හරහා ආවොත් ඒ අරෙන්න මම අර කියන් හිටපු වැඩසටහන කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒක මේ මම දැන්ට කීප දෙනෙක් එක්ක කතා කරලා තියෙනවා. හුඟක් අය කැමති යන්න ලංකාවේ ඉඳන් මෙහෙ ඉන්න අය. ඇත්තටම අපි දන්නේ ඒ කියන්නේ හුඟක් ලංකාවේ දන්නේ නැහැ ලංකාවේ මෙහෙවල කොයි වගේ තැන්වලද ඉන්නේ කියලා. මම ඔය ඉන්න ෆීල්ඩ්ස් ගැන අපි කතා කරානේ. මගේ ෆීල්ඩ් එකේ මම හොඳම 5 දෙනා දැන් මෑත කාලේදී ගත්තොත් දෙන්නෙක් ලංකාවේ කියලා කියන්න පුළුවන් ගන්නට වගේ නිකන් ඒ කියන්නේ දැන්ට මේ අපේ තියෙන ඇසෝෂියේෂන්ස් වල අපි ප්‍රොඩක්ෂන්ස් ඇන් ඔපරේෂන්ස් මැනේජ්මන්ට් ඇසෝෂියේෂන් එකේ ගත්තොත් දැන් අපි එහෙම හිටපු මේ ප්‍රෙසිඩන්ට්ස්ලා හුඟක් අය ලංකාවේ. ලංකාවේ සිංහල අය ඉන්න තමිල් අයද තිනවා. ඒ තමිල් නිසා තමයි ඒකුලා අර නමින් තේරෙන්නේ එක පාට ලංකාවේ කියලා. ඒකට එහෙම ලංකාවේ ඉන්න හුඟක් උඩ තැන්වල ඒක ලංකාවේ අය දන්නෙත් නැහැ. ඒක නිසා එහෙම ගේන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒක මම හුඟක් යට මට කලමනාකරණය කරගන්න පුළුවන් ඒ කියලා හිතනවා. අර විදිහට මම විශ්වවිද්‍යාල වලට කියන්නේ එහෙම හරි විදිහට ආරාධනාවක් ලැබුවොත් ලංකාවට එන්නලාට මම අනිවාර්යෙන් ඒක කරන්න උත්සාහ කරනවා.
ඉතින් මේ අපි ප්‍රෝග්‍රෑම් එකේ අන්තිම හරියට තමයි ඇවිල්ල ඉන්නේ. සඳුනායි ඔබට මොන හරි පණිවිඩයක් අවසාන වශයෙන් දෙන්න තියෙනවද මේ ලෙවල් ඕලෙවල් කරන කට්ටියට, ඒ වගේම විශ්වවිද්‍යාලවල ඉන්න කට්ටියට?
මෙමයි පණිවිඩය. දැන් මම කිව්වනේ අර මට ඕන්නේ මම වෙන්න කියලා. කවදාද දවසක අපි අපිට මෙහෙම පාත් එකක් වෙන, මේ පාත් එක තමයි මේ ඉංජිනේර ගියේ, මේ පාත් එක තමයි මේ සයන්ටිස්ට් ගියේ, මේ පාත් එක තමයි මේ ડોක්ටර් ගියේ, මේ පාත් එක තමයි මෙයා ගියේ කියලා. ඔයාගේ පාත් එක ඔයා හදාගන්න. ඔයාගේ පාත් එක උතර නැහැ. ඒ කියන්නේ කැම්පස් එකේ ඉන්න හැටේ එළුව ගන්නට මම කියන්නේ ඔයාගේ පාත් එක එතන නැහැ. කවදා හරි මේ දැන් මම ගිය පාත් එක තියෙනවා, සඳුන් පෙරේරා ගිය පාත් එකත් නෙමෙයි ඔයාගේ පාත් එක. ඒක මම ගිය පාත් එක. ඒ පාත් එකේ යන්න පුළුවන් උපරිමයට මම යන්න උත්සාහ කරනවා. ඒ වගේම ඔය හැමෝටම එළුව ගන්න හැටි කැම්පස් එකේ නැහැ, ඔයගොල්ලන්ගේ පාත් එක තියෙනවා. ඒ පාත් එකේ උඩට යන්න. හැබැයි මොන පාත් එකේ ගියත් තමන් දැනගන්න ඕනේ බේසික්ස්. හරියට බේසික්ස් ඉගෙන ගන්න. අනෙක් එක බී පේෂන්ස්. මේ ඉවසීම තියාගන්න. එක රැයෙන් උත්තර දෙන්න බෑ හුඟක් දේවල් වලට කාලයක් යනවා. මේ හුඟක් ඉවසලිවන්ත වෙන්න බේසික්ස් දැනගන්න. හරියට කොහි හරි තැනක මම හුඟක් කියලාට මේ අපි තරුණ පරම්පරාවනේ අහන්නේ, කොහි හරි තැනක ගිහිල්ලා ඔයගලන්ට ඇඹරෙන්න වෙන්නේ ඔගොලු බේසික්ස් දන්නේ නැත්තම්. කෙලින් ඉඳන් කොන්ද කෙලින් තියන් ඉන්න පුළුවන් තමන් බේසික්ස් දන්නව නම්. අනෙක් එක මේ තව කවුරු හරි ඔයාට ඒ දේ කරලා දෙනකම් බලන් ඉන්න එපා. කැම්පස් එකේ වුණත් ඒ ලෙවල් වුණත් මම හොඳම උදාහරණයක් ගේන්නම්. මම කොළඹ කැම්පස් එකේ ග්‍රැජුවට් වෙන කාලේ ඒ දැන් අපි ගත්තොත් එමු කොළඹ කැම්පස් එක මගේ මතය අනුව මැත් වලින් හොඳම ඩිපාර්ට්මන්ට් එකක් ලංකාවේ. එහෙනම් මම නම් හයි ස්ටඩීස් යන්න ඉන්න කැමති අයගෙන් උඩම එක්කෙනා, මට එන්න ඕනේ ලංකාවට එන ඔක්කොම ස්කෝලර්ෂිප්ස්. එහෙම එනවද? මන්න එකක්වත් ආවෙ නෑ. මට එකක්වත් ආවෙ නෑ ස්කෝලර්ෂිප්ස්. මන් දන්නවා ලංකාවට ෆෙලෝෂිප්ස් ආව ඔස්ට්‍රේලියාවෙන් මේ රටෙන් ආවා මෙහෙම, මට නෑ එකක්වත් ආවෙ නෑ. ඒක මම රෑතිස්සේ ඉන්ටර්නෙට් ඒ දවසට ඉන්ටර්නෙටුත් හරි අමාරුයි අපිට. මම සයිබර් කැෆේ එකට ගිහිල්ලා දවසකට කැම්පස් 15කට විතර ඇප්ලයි කරලා ඊමේල් දාලා ඊමේල් දාලා ඊමේල් දාලා මම්මයි හදාගත්තේ. කවුරුත් කරලා දෙනකම් බලන් ඉන්න එපා. තමන් වැටෙන තැනදී අර මං කිව්වේ දැන් මම ඒ ලෙවල් වල වැටෙනවා කියලා. වැටෙන තැනදී ස්ටෙප් එකක් දෙකක් පස්සට අරගෙන පොඩ්ඩක් නැවතිලා ඉස්සරහට යන්න බය වෙන්න එපා. පොඩ්ඩක් නවතින්න වෙන අංගොත් තැන්වලදී නවතින්න වෙලා ඉස්සරහට යන්න බය වෙන්න එපා. තව එකක් මේ ලංකාවේ මම දකින, මමත් මේ මෑතකදී කියන්නේ අවුරුදු 10කට විතර කලින් ගෙනගත්ත දෙයක් තමයි මේ තමන්ට වඩා ස්මාර්ට් කෙනෙක් දකින කොටයි මේ බොකර දෙයක් හරියට ගන්න කෙනෙක් දෙයක් කරන මේ හරියට දෙයක් කරන කෙනෙක් දකිනකොටයි ඒක අගයන්න පුරුදු වෙන්නේ. ඒක අගයලා ඕකේ මේ මම ඉංග්‍රීසි ඔලිම්ම කියනවනම් he's a genius we have to learn from him කියන ඇටිටියුඩ් එක හදාගන්න. ඒක රෙස්පෙක්ට් කරන්න පුරුදු වෙන්න. ඒක මම කියන්නේ මම කියවන මාගේ ඉම්පල්ස් කන්ට්‍රෝල් තියරි වල මම PhD කරේ කියලා. ඉම්පල්ස් කන්ට්‍රෝල් තියරි කියන එක හොයාගත්තේ මිනිස්සුන් එක්කත් මම මගේ පළවෙනි ජීවිතේ ආටිකල් එක අන්තිමට ලියන්න උනේ ඉම්පල්ස් කන්ට්‍රෝල් තියරි එක හොයාගත්තේ මිනිස්සුන් එක්ක ඇලෙන් බෙන්සුසන් කියලා. එයත් එක්ක මම පළවෙනි මගේ රිසර්ච් ආටිකල් එක ලියද්දි මම එයාගෙන් තකපු දෙයක් තමයි එයා මගේ කරපු දේ අගෙව්වා. මම එයා අනික් හැමෝම කරන දේ අගේනවා. ඒ මිනිස්යා මෙච්චර සීනියර් කෙනෙක් වෙලා එහෙම අගේනවා. ඒක මම උගාවක් සීනියර්ගෙන් දැක්කා. අන්න ඒක පුරුදු වෙන්න අනික් එතකොට අර ඒ තැනට යන්න ලේසි වෙනවා. ඒ කියන්නේ අපි යන්නේ හැමතිස්සෙම පොසිටිව් ෆ්‍රේම් ඔෆ් මයින්ඩ් එකකින්. ඒක අගයන්න පුරුදු වෙන්න ඕක මම ලංකාවේ හුඟක් හොඳ දේවල් දකිනවා. ලංකාවේ දකින දුර්වලතාවයක් ඕක. ඒ කියන්නේ මේ ස්මාර්ට් ඇන්ඩ් මේ ජීනියස් තා අගයනවා මදි කියලා. ඒක අගයන්න පුරුදු වෙන්න. අන්තිම උදාහරණය තමයි මේ මම මේක ලියාගෙනක් තියෙනවා බී යෝ සෙල්. ඩෝන්ට් ට්‍රයි ටු බී සම්මන් එල්ස්. ඒ කියන්නේ මේ ඔයා වෙන්න ඔයාට තියෙන පාත් එක වෙනස්. ඒක හැමතිස්සෙම මතක තියාගන්න. මේ අපි අශාන් මල්ලි ගත්තොත් අශාන් මල්ලිට තියෙනවා අශාන් මල්ලිට යන්න පුළුවන් උපරිම පාත් එකක්. ඒ පාත් එක ඔයා හොයාගෙන යන්න ඕනේ. ඔයා වෙන කවුරු හරි ගිය පාත් එක ගියන්න ගියොත් ඔයා මගින් නවතිනවා. එයා ගිය තැනටම යන්න බැරි වෙනවා. ඒක මොකද එයාට යන්න තියෙන හොඳම පාත් එක ඒකනේ. ඒක නිසා මේ කරන්න හැබැයි ඔකට ඕනේ ඉවසීම තමයි ඕනේ. ඉතින් තමන්ගේ පාත් එක යන්න.
ඔව්. අද අපිට ගොඩක් හරබර වැඩසටහනක් ගේන්න පුළුවන් වුණා කියලා මම හිතනවා. ඉතින් මේ විදිහට අපිත් එක්ක එකතු වෙලා ගොඩක් දේවල් සාකච්ඡා කළේ ආචාර්ය සඳුන් පෙරේරා. ඉතින් සඳුනයි ඔබට බොහොම ස්තුතිවන්ත වෙනවා මේ විදිහට අපිත් එක්ක එකතු වෙලා මේ වගේ කරුණු මේ හැම දෙනා එක්කම බෙදාගත්තට.
මම අපව ස්තුතිවන්ත වෙනවා මල්ලි මේකට මේ සහභාගී කර ගැනීම පිළිබඳව. අනික් එක මම කියන්න කැමතියි, මේ හුඟක් වෙලාට මට ඔය අර ඔයා කියපු කලින් වැඩසටහනෙන් පස්සෙත් හුඟක් ළමයි ලිව්වා මට, ඒ ලෙවල් කරන ළමයි ලංකාවේ කැම්පස් වලින් ළමයි ලිව්වා. මම ලියන් ඒගොල්ලන්ට පිළිතුරු යවන්න පුළුවන් හැම වෙලාවකම පිළිතුරු ඇරියා. මේ මාව يعني මොකක් හරි දෙයක් දැනගන්න තියෙනවා නම් සම්බන්ධ කරගන්න මේ හැමතිස්සම උත්සාහ කරන්න පුළුවන් හැම වෙලාවකම මම ඒකට මේ රිප්ලයි කරන්නම් පිළිතුරු යවන්නම්. මේ ඒක නිසා මේ يعني මාව සම්බන්ධ කරන්න මැලි වෙන්න එපා. මොකක් හරි දෙයක් තියෙනවා නම් කරන්න, විශේෂයෙන් ලංකාවේ කෙනෙක් කරොත් මම මේ ආපහු මේ පිළිතුරු යවන උංගක් කියලාට.
හරි, මේ විදිහට අපේ තවත් ඇස්ට්‍රටෝක්ස් එපිසෝඩ් එකක් අවසන් වෙනවා. අපිත් එක්ක එකතු වෙන ඕගලන්ටත් බොහොම ස්තුතියි. ඉතින් අපි මේ විදිහටම ලංකාවෙන් බිහි වුණ විද්‍යාඥයෙක් එක්ක ඊළඟ ඇස්ට්‍රටෝක්ස් ප්‍රෝග්‍රෑම් එකෙන් හම්බ වෙමු. ජය වේවා.